දස්වි සේකේ සැත්තම්බර් හයවැනිදා කලබ් හවස් එකේ රෙකෝඩ් කරපු එපිසෝඩ් එකකට තමයි ඔයගොල්ලෝ සවන් දෙන්නේ. මේක ස්පෙෂල් එපිසෝඩ් එකක්. ටෙක් කතා ඉන් ද කලබ් හවස් ඩෙව්ඔප්ස් ගැන තමයි අද අපි කතා කරේ. ඕගොල්ලෝ මේ ගැන හිතන්නේ මොනවාද කියලා අපිට ෆීඩ්බැක් එකක් කමෙන්ට් එකක් විදියට හෝ අපේ ගෲප් එකට කියන්න. ඔන්න අලුත් එපිසෝඩ් එක දැන් අහන්න පුළුවන්.
එවනම් thank you joining us හැමෝටම. ලහිරු මම දෙන්න ලහිරුට තමන් ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්න. ලහිරු මල්ලියෝ මං ගොඩක් කල් ඉඳන් දන්න කෙනෙක්. කවීන් හැමෝම දන්නවා. මලින්දවත් මං හිතන් අපිව දන්න තුරට මලින්ද ගොඩක් දන්න ඇති. අපි ලහිරුගෙන් පටන් ගමුද පොඩි ඉන්ට්‍රෝ එකක් එක්ක. මොනාද කරන්නේ, ඇයි ඩෙව්ඔප්ස් කරනවාද, මොකක්ද කියලා පොඩි.
ඔව්, මුලින්ම කලින් අයට ස්තුති වෙන්න ඕනේ මට මේකට ඉන්න කරාට. මම ලහිරු. මම ඩෙවොප්ස් පැත්ත කියල ස්පෙෂලයිස් කරන්න කෙනෙක් නෙවෙයි. මොකද ඇත්තට මම වැඩ කරන්නේ ෆ්‍රීලාන්ස් කන්සල්ටන්ට් ඒ විදිහට වැඩ කරන්නේ. ඉතින් එතකොට මට ඩෙවොප්ස් පැත්ත විතරක් නෙවෙයි, ඇත්තටම ගොඩක් හැම පැත්තක්ම මට කරන්න වෙනවා. ඉතින් මම ඩෙවොප්ස් කරනවා, හැබැයි පැනල් ලොප්ස් කරන්නේ නැහැ. කලින්හරි වැඩිය විස්තරයක් නැහැ ඉතින් කියන්න.
ඔව්, ඊටවට මම කියන ලහිරු ප්‍රොඩක්ට් මොඩස් නින්ද ඒක නූ කියන්නේ. මේ ලහිරු ඇවිල්ලා ඕපන් සෝස් කමියුනිටි එකේ ගොඩක් කතා කරන කෙනෙක්, වැඩ කරන කෙනෙක්. ඊට පස්සේ මම දැන් ඕපන් සෝස් අපිට වඩා මේ වැඩ කරලා තියෙනවා. ඒක නිසා මේ ලහිරු ගොඩක් ඉවෙන්ට්ස් කරන, ඕපන් සෝස් ප්‍රොමෝට් කරන ලංකාවේ post.lk එකේ වැඩ කරනවා. ඉතින් ලහිරු මයිදානි කමියුනිටි එකට ගොඩාක් විදිහට වැඩ කරනවා. අනික මම ලහිරු මෙතන ජොයින් කරගත්තේ ඇත්තටම DevOps කිව්වහම ගොඩාක් අය දන්න තුනට අපිට අවශ්‍යම දෙයක් තමයි Linux සහ open source tools. ඒක නිසා ඒකත් කතා කරන්න අවශ්‍ය ඉඳ තමයි අපි ලහිරු සම්බන්ධ කරගත්තේ. මලින්ද මල්ලි පොඩි intro එකක් දෙමුද?
හරි, කලින් thank you අද invite කරාට. මම ඇත්තටම මේ කීප අවස්ථාවකට එක් කතා එක කතා කරන්න සම්බන්ධලා තියෙන, නමුත් අහනවා දිගටම. මේ මීට කලින් සිංහල බ්ලොග් වලින් පටන් ගත්තොත් ඉඳන් ෆ්‍රී ෆෝස් වැඩක් සම්බන්ධ වුණා. ඊට පස්සේ ටෙලිකමියුනිකේෂන් සම්බන්ධ ආයතනයක ටීම් එකක් ලීඩ් කරා ඇත්තටම. එතකොට අපි ඩිව්ඔප්ස් ඔය හැම පැත්තම අපි ඉන්හෑන්ඩ් පාවිච්චි කරා, මොකද සාමාන්‍යයෙන් ලොකු සිස්ටම්ස් වලට. ඊට අමතරව ඊට පස්සේ ස්ටාර්ට්අප් එක වැඩ කරලා දැන් මගේ ස්ටාර්ට්අප් එකක් කරන් යනවා.
ග්‍රේට්. මලින්ද මයිතන්නේ මං දැනගෙන අවුරුදු ගාණක් වෙනවා. ඊට අමතරව මලින්ද ගොඩක් වැඩ කරලා තියෙනවා, මේ බිහයින්ඩ් ද සීන් වැඩ ගොඩක් කරලා තියෙනවා. ඒක නිසා තමයි මලින්දව ජොයින් කරගත්තේ. කවිනුත් අපි පොඩි ඉන්ටර් එකක් දෙමුනේ. කවුරුත් කවින් ගැන වැඩි කවින් ගැන දැනගත්තට කවින් මොනවද කරන්නේ, මොකද්ද කරන්නේ, ජොබ් එක මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ.
මේ මම නම් කරන්නේ දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මම අලුත් කම්පැනි එක මේ ඉන්ජිනියරින් ලීඩ් කරන්න පටන් ගත්තා. ඒ කිව්වේ මේ ෆයිනෑන්ෂියල් ටෙක්නොලොජි තමයි මම ඉස්සර මේ WSO2 එකේ කරේ. හැබැයි ඊට පස්සේ මට අවුරුද්දකට ඉස්සෙල්ලා හුඟක් ෆයිනෑන්ෂියල් පැත්තේ කතා කරලා කිව්වා ඒගොල්ලන්ට සොලූෂන් එකක් හදන්න ඕනේ කියලා. ඒක ඔකස්ට්‍රේට් කරන එක තමයි මම කරන්නේ, ටෙක් ලීඩ් වැඩක් තමයි.
අපි ඩෙවොප්ස් කියන එක ගොඩක් අය ගොඩක් විදිහට විග්‍රහ කරන. මොකද මේක ඇත්තම මේ කරන්න මට හිතුනේ ලහිරුවේ මායිය බොඩි කන්වර්සේෂන් එකක් ඇත්තක ඉදුණා මේ වගේ දෙයක් කරා නම් හොඳයි කියලා. මොකද අපිට හිතුණා මේ ඩෙවොප්ස් කියන එක පිරිහීමකට පත්වීම කියන පවතිනවා කියලා. ඩෙවොප්ස් කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම කෝඩ් ඩෙවලොප්මන්ට්, රිවියු, සෝස් කෝඩ් මැනේජ්මන්ට්, ටූල්ස්, කෝඩ් මර්ජින් ඒ වගේ දේවල් කරන්න. එහෙම නැත්නම් බිල්ඩින් කන්ටිනියස් ඉන්ටිග්‍රේෂන් කරන්න, ටූල්ස් බිල්ඩ් කරන්න, බිල්ඩ් ස්ටේටසස් බලන්න, ඊට පස්සේ ටෙස්ටිං කරන්න, ක්වික් ඇන් ටයිම්ලි ෆීඩ්බැක් දෙන්න බිස්නස් ඇන් රිස්ක් වලට, ඊට පස්සේ පැකේජින් කරන්න, කියන්නේ මොන හරි ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා තියෙන එක පැකේජ් කරන්න, ඊට පස්සේ රිපොසිටරිස් මැනේජ් කරන්න, ඇප්ලිකේෂන් ප්‍රී ඩෙවලොප්මන්ට් ස්ටේජින් කරන්න, ඊට පස්සේ රිලීසින් කරන්න, චේන්ජ් මැනේජ් කරන්න, රිලීස් අප්‍රූවල්ස් කරන්න, රිලීස් ඔටෝමේෂන් වගේ දේවල් කරන්න, ඊට පස්සේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කන්ෆිගරේෂන්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මැනේජ්මන්ට්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් ඒ කෝඩ් ටූල්ස් කරන්න, ඊට අමතර වැදගත්මදේ තමයි ඔක්කොම ඇපලිකේන් පහෝන්ස් මොන්ටරින් ඩියස්ක්ස් ඒගේ දේවල් කරන්න තමයි ඇත්තටම ඩෙවෝප්ස් ටීම් එක කට්ටිය ඇතන පාවිච්චි නමුත් මේක බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් සබ්ජෙට් එකක් හින්ද ඩෙවෝප්සල කට්ටිය විට වඩා දේවල් කරනවා දෙමුග ලංකා විශේෂෙන් සමල්ලට පොඩි ටීම් සල ඩගෙන ඉට වඩා දේවල් කරන්නනවා මම වැඩිය කතා කරන්න ඇතුද සාමාන්‍ය මමනේ කතා කරන්න මම දෙන්නම් චාන්ස එක අපිට දැන් ලංකාවේ ඕපන් සෝස් කත්තොත් ඩෙවෝප්ස් පැත්තට ගිහාම මොනාද ඕපන් සෝස් පැත්තෙන් තියෙන වැදගත්කම් කවුර ඩෙවෝප්ස් කරන්නේ නොනම් මොනවගේ දේවල් දිගෙන ගන්න ඕනේ ඊට පස්සේ ඩෙවෝප්ස් වලින් කරිය එකක් බිල් කරනවා නම් කොහොම වගේ කරිය එකක් තියේද මං ඉස්සෙල්ලා මලින්දගෙන් අහන්න මලින්දට පස්සේ කවි ඊට පස්සේ ලහිරු මල්ලිට පුළුවන් ආන්සර්ස් දෙන්න
ඩෙවෝප්ස් කියන්නේ මම දන්න කාලකේ නම් තියෙද්දී ඩෙවෝප්ස් ඇත්තටම ඉස්සර තිබ්බේ ඩෙවෝප්ස් කියලා නෙමෙයි කලින් ගේ මේ ඉස්සර හුඟක් ඕක එක එක නම් වලින් තිබ්බා ඒ වුණාට ඊට පස්සේ තමයි ඇත්තටම ඩෙවෝප්ස් කියන කියන්නේ දන්න විදිහට ලංකාවේ හුඟක් කම්පැනිස් වල හැදුනේ ඩෙවෝප්ස් කියලා සාමාන්‍යයෙන් මේ මෑත කාලෙක තමයි ඕක හැදෙන්න ගත්තේ අලුතෙන් ආපු ටූල්ස් ඒවා මේවා එද්දි සහ කලින් තිබ්බ රෝල් වලින් ඒ වැඩේ ක්‍රියට වෙන්නේ නැති වෙද්දි මම ඉන්නම් ගත් කම්පැනි වල තේ වැඩීම තමයි උනේ ඉස්සර සපෝට් කියලා තිබ්බා ඒ වුණාට ඇත්තටම මේකෙන් පොඩි ස්කෝප් එකක් විතරයි ওই ඩිව්ඔක්ස් කියන දැන් තියෙන රෝල් එකත් එක්ක මම දන්න විදිහට කවර් වුනේ හැබැයි ඊට පස්සේ ඊට වැඩිය ලොකු ඒ කියන්නේ ඩිප්ලොයිමන්ට් වල ඉඳන් මේ හුඟක් ලොකු ස්කෝප් එකක් ඇත්තටම ඩිව්ඔක්ස් වලට දැන් කවර් වෙනවා ඒක කම්පැනිින් කම්පැනි එයාලගේ තියෙන ඇතුලේ තියෙන ටූල්ස් සහ එයාලගේ තියෙන පාවිච්චින සිස්ටම් අනුව ස්කෝප් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා හැබැයි සාමාන්‍ය ජෙනරලි හුඟක් අය කරන ජොබ් ස්කෝප් එක ඕල්මොස්ට් එක වගේ يعني ජෙනරලි කතාව අපි සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කවට යා පාවිච්චි කරන කෝඩ් හෝ තියෙන ලැන්ග්වේජ් අනුව වෙනස් වුණාට යා කරන වැඩ අනු ජෙනරලි යා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් ඒ වගේ තමයි ඩිව්ඔක්ස් වලත් එක එක ටූල් එක එක කම්පැනිස් වල තියෙනවා හැබැයි ජෙනරලි හුඟක් වෙලාවට යා කරන්නේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්ගෙන් පස්සේ QA රවුන්ඩ් එකෙන් පස්සේ එන වැඩ ටික තියෙනවානේ අපි එන්වයරන්මන්ට් එක සෙටප් කරන තැන ඉඳන් ඊට පස්සේ ඒ ටික බලා කියා ගන්න ඔපරේෂන්ස් පැත්ත තමයි ඇත්තටම ඩිවෝස්ට කවර් වෙන්නේ ලහිරු එහෙම නේද වෙන්නේ
ඔව් මම හිතන්නේ අර එතන තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද හරියටම ඩෙවොප්ස් කියන්නේ මොකක්ද කියන්නේ සමහර අය අන්ඩර්ස්ටෑන්ඩින් කරගෙන නැති ප්‍රශ්නකුත් තියෙනවා මොකද අර තිබුණ රෝල් එකක් රීනේම් වුණා කියලා සමහර අය හිතාගෙන ඉන්න ප්‍රශ්නයක් තියෙනවනේ කියන්නේ මේක තිබුණ රෝල් එකක් රීනේම් වුණා නෙවෙයි අර මනින්ද යකේ වගේ මේක තිබුණ රෝල් එකේම තව දේවල් එකතු වෙලා ඊට වඩා ලොකු ස්කෝප් එකකට යන්න හැදිච්ච දෙයක්
මේ ඒක ඇත්තටම ඒ කියන්නේ ඉස්සර ඇත්තටම අර දැන් අපි ඉස්සර උකට හුඟක් අය රීනේම් වුණා කියලා කියන්නේ මම දන්න විදිහට සපෝට් රෝල් එකේ වට ඒකෙන් මේ කව වෙන ඔක්කොම කව වෙන්නේ නැහැ. එතකොට සපෝට් එක ඇත්තටම ඉස්සර තිබ්බේ ඒ කියන්නේ අනිත් කේස් එක තමයි සපෝට් පැත්තට යන්න හුඟක් වෙලාවට සැලරි ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්නත් තිබ්බා. රිපියුටේෂන් ඒ කියන්නේ සමහරු කැමති නැහැ. හැබැයි ඩිවෝස් පැත්තට යනකොට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද ඒකට තියෙන ටූල්ස් ඒ තියෙන දිගටම නොලෙජ් එක අලුත් අලුත් දේවල් එනවා ස්කෝප් එක වෙනස් ඒ ඔක්කොමත් එක්ක ඇත්තටම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ඩිවෝස් කියන මේ ජොබ් රෝල් එකට. දැන් අපි සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් ගත්තත් එයත් ඇට්ලීස්ට් ඩිවෝප්ස් කියන යම් අයිඩියා එකක් තියෙනවා නම් එයා කරන වැඩේට මාර්ම එක මේ යූස්ෆුල් නැත්නම් හුඟක් අය කිසිම අයිඩියා එකක් නැතුව අපි කෝඩ් කරනවා විතරක් කියලා කරනවට වඩා ඇත්තටම මේකත් දැනගෙන ලියනවා නම් මාර්ම ලේසි ඩිවෝප්ස් කරන කට්ටියට
ඔව් මම හිතන්නේ ඔකට මම පොඩි උදාහරණයක් කියන්න මර සාමාන්‍යයෙන් ඔය ඩෙවොප්ස් එන එක හේතුව තමයි ඩෙවලොපර්ස් ලා හැමෝම කියන කතාවත මගේ කම්පියුටර් එකේ නම වැඩ කරනවා ඔක නෑ මම හිතන්නේ අර කොමන්ව මට මේ දා කියන්නේ මගේ ඉතිහාසෙම අහන්න හම්බ වෙලා තියෙන වචන කවින් කවින් මොකද හිතන්නේ
ඒක මේ දාර ඩෙවොප්ස් ආපු විදියත් හරිම ඉන්ට්‍රස්ටිං ඒ කියන්නේ ඉස්සර software developer මේක ඇත්තටම අර software development life cycle එකේ කැලක් කියලා හරි ලොකු කැලක් ඇත්තටම ඉස්සර ඔය සිස්ටම් එකක් develop කරනකොට ඔය සාමාන්‍ය අපි යුනිවර්සිටි ගියාදන් කියන්නේ waterfall කියලා ජීවිතේට waterfall කරන්නේ කවුරුත් මේ waterfall වගේ කරලා ඊට පස්සේ අන්තිම stages වලදී තමයි ඇත්තටම deployment එක වෙන්නේ හැබැයි ලගතාක්තුරක එක එච්චරත්නම ඇතරම මේ පොඩ්ඩක් පරණයි. හැබැයි ජයිල් මෙතඩොලජියක ඩප් කරන්න එක ජයිල් කියන්නේ ඇත්තටම අපි මේ මුල් තැන දෙන්නේ ඒ බිස්නස් එකේ ඩිලිවරි ඩිලිවරි කරනම ඒ වැලියුවට. ඒකෙන්ද අපිට එච්චර සොෆ්ට්වෙයාර් ගැන හිතන්න වෙලා නැහැ. අපි පුළුවන් තරම් බිස්නස් එකට වැලියු එක දෙන්න විදියට තමයි අපි ආකිටෙක්චර් කරන්නේ. ඒකට තමයි DevOps ඇත්තරම් ෆිට් වෙන්නේ. ඒ කියන්නේ ඇජයිල් මෙතඩොලොජි විදියට ඔය හැම වෙලාවම රිලීස් කරන්නනේ බලන්නේ සොෆ්ට්වෙයාර් එක. ඒ වගේ දෙයක් කරද්දී ඇත්තටම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මැනේජ්මන්ට්, ටෙස්ටිං, පැකේජින්, කන්ෆිගරේෂන්, මොනිටරින් වගේ දේවල් මැනුවලි කරන එක ඒ කියුවේ හරිම අමාරු වැඩක් නේ. කාට හරි මිස් වෙන්න පුළුවන්, මිස් කන්ෆිගර් වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අර හුඟක් අය හිතනවා සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් DevOps උනා කියලා. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි. DevOps උනා කියන්නේ නිකන් හැමෝම DevOps උඩ ඉන්නේ. ඒ කියුවේ ඒක නිකන් ඒක නිකන් අර බැක්බෝන් එක උනා වගේ දෙයක් තමයි වෙන්නේ. DevOps කියන්නේ ඔයාලට මල්ටිපල් ටූල් චේන් තියෙනවා. වගේ source code management එක ඔයා Git use කරනවා නම් ඒ වලින් branches වලට දාන changes automatically continuously integrate වෙලා integration test වෙලා ඊට පස්සේ deploy වෙනදී ඊට පස්සේ හුඟක් අය DevOps වල අතරින් දෙයක් තමයි release වුණාට පස්සේ continuous monitoring part එක. ඇත්තටම DevOps වල අපි හැම වෙලාවම අපිට full scale test කරන්න බෑනේ. ඒ කියුවේ සමහර විට අපි පොඩි feature එකක් දාලා එහෙම නෙමෙයි AB testing කියන්නේ AB testing කියන්නේ canary deployment වගේ කරනවා නේ. ඒ කියුවේ version දෙකක් දුවලා ඒකේ අපිට feedback එක ආයේ development cycle එකට අරගෙන බලන්න පුළුවන් අපි මේ කරපු deployment එක ඇත්තටම successfulද නැත්නම් අපිට මේක තව මොන හරි කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ තමයි ඇත්තටම DevOps කියන අර role swap එකක් වගේ නෙමෙයි. ඇත්තටම අපි හැමෝම මුළු engineering team එකයි testing එකයි ඔක්කොමලා part එකක් කරන නිකන් backbone එකක් වගේ තමයි මම හිතන්නේ DevOps.
Right. Thanks, Kavin. සාමාන්‍යයෙන් මම ඔකට පොඩි ටිකක් ඇඩ් කරන්නම්. DevOps ඇත්තටම අලුත් එකක් කියලා කිව්ව එක Kavin හරි. Kavin කිව්වා මේක අලුතෙන් ආව concept එකක් කියලා. ඕක ඇත්තටම අවශ්‍යතාවය උනේ තව වගේ අපි කතාන වෙච්ච පාට් එකක් තියෙනවා. දැන් ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරලා ඉස්සර ඩිප්ලොයි කරේ ඇත්තටම software engineers ළම තමයි. ඒ software engineers ලා එහෙම නැත්නම් network administrator කවුරුර එකතු වෙලා තමයි ඇප්ලිකේෂන් එක ඩිප්ලොයි කරේ. එතකොට සාමාන්‍යයෙන් software engineering කරන හරි software ලියන අය හරි කියන ඇඟේ තියෙන දෙයක් තමයි ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන functionality කියන requirement එක විතරයි. functionality requirement විතරයි කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට ඇත්තම අවශ්‍යතාවය තියෙන්නේ මේක වැඩ කරන්න දාන්න විතරයි. නමුත් ඊට අමතරව ඇප්ලිකේෂන් එක ඩිප්ලොයි කරනකොට ගොඩාක් හිතන්න දේවල් තියෙනවා. security පැත්තෙන් best practices, scaling issue ඒ වගේ දේවල්, data security වගේ ගොඩාක් දේවල් කරන්න ඕනේ. ඕකේ එක එක help එකක් වුණා ওই team එක DevOps cell-ට මාරු කරාම deployment සහ ඒකේ management එක අර තව responsibility party එකක් ඒ අතරට ආවා. ඒ කියන්නේ ඒක ගැන expertise තියෙන එක. මොකද නැත්තම් වෙන්නේ software engineer කෙනෙක් ගත්තොත් අපි එතකොට inherently බලාපොරොත්තු වෙනවා software engineer ට හැකියාවක් තියෙන්න ඕනේ කියලා system එකක් deploy කරන්න, configure කරන්න, එලා ඒ වගේ දේවල් කරන්න. එතකොට අර specialty skill එකක් ආවට පස්සේ overall business process එකේදී product එක තවත් quality එකක් විදියට එළියට එන්න chance එක තියෙනවා. මොකද ඉස්සර නම් මම උනත් හොඳට දැකලා තියෙනවා application කට්ටිය deploy කරනවා software engineer ළම එතපයි වුණාට ලොකු issues තියෙනවා. ඒක security issues තියෙනවා, එහෙම නැත්නම් functional issues තියෙනවා, එහෙම නැත්නම් ඒ කියන්නේ practically ප්‍රශ්න තියෙනවා. මොකද සමහර අය දැන් Windows විතරයි දන්නේ, කෝ යා Linux විතරයි දන්නේ, එහෙම නැත්නම් develop කරන එක නක් දන්නේ BAMP විතරක්. දැන් අපි දෙමු සාමාන්‍ය web development කරනකොට කෝ BAMP එක දාන්න විතරයි දන්නේ, එහෙම නැත්නම් .net වගේ develop කරනවා නම් .net IDE එකේ run කරලා ඒකේ run කරන application එක හදාගන්න විතරයි දන්නේ. හැබැයි සර්ව එකකට IIS වලට deploy කරන්න ගියාම deploy කරන්න දන්නේ නැහැ. මගේත් experience එක මම ගොඩක් දැකලා තියෙනවා. කට්ටිය deploy කරන්නේ production server එකට .net install කරලා Visual Studio install කරලා ඒකෙන් deploy කරන එක තමයි කරන්නේ. ඉතින් ඔයගේ දේවල් වල දෙන mistake සහ quality එක products වල වැඩි කරන්න තමයි DevOps කියන teams ඇත්තටම help වුණා. මම ආයි ලහිරු ට question එකක් අහන්න. DevOps කරනවා නම් Linux දැනගන්න ඕනේ. එහෙම නැත්නම් open source tools දැනගන්න ඕනේ. නැත්නම් එහෙම නැතුව කරන එක කරන්න පුළුවන්. සහ DevOps skill එකකට මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ? මේ question එක අපි ඔක්කොටම තියෙනවා. මම ලහිරුගෙන් පටන් ගන්න. ලහිරු කවීන් මලින්ද ඒ විදිහට යමු.
ඔය අපි දැන් ඇත්තරම මේ තව චූටි දෙයක් එකතු කරන්න ඕන. මොකද මම මේක ඇත්තරම මේ මම ඉගෙන ගත්ත කෙනෙක් මට කියපු කතාව. Companies are always trying to make more profit, so they are trying to squeeze down roles into one. Ara DevOps කියන එකත් ඒ කියන්නේ development සහ operations කියන දෙක එකතු වෙලා ඒ දෙක එකක් විදිහට රෝල් එකක් අර මේක ඇත්තට මුලින්ම අර කම්පැනි වලින් දැන් ඉස්සර back end engineers front end engineers කියලා වෙනම හිටියට දැන් ඇත්තටම ලොකු එකක් තියෙනවානේ full stack engineers ලා කියලා. ඊට පස්සේ database engineers ලා වෙනම හිටියා. නමුත් දැන් ඒකත් full stack engineers ලටම ඇවිල්ලා තියෙනවා. එතකොට අර DevOps කෙනෙක් වෙන්න ඇත්තටම ලොකු skill set එකක් ඕන වෙනවා. ඒක මේ Linux විතරක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ දැන් ඔයා Linux specialize කරනවා නම් ඔයා Linux tools command line මේ දේවල් ඉගෙන ගන්න වෙනවා. හැබැයි සමහර විට ඔයා ඉන්න company එක .NET වගේ කියන්නේ ඒ පැත්තේ නම් කරන්නේ. ඔයාට සමහර විට IIS වැඩ කරන්නේ කොහොමද .NET core එකක් deploy කරගන්නේ කොහොමද ඒ වගේ දේවල් උත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. සහ දැන් ඇත්තටම Microsoft එකෙන් .NET සහ Linux especially ඒ කියන්නේ Windows Microsoft Linux ඒ දේවල් ටික අර ලයින් එක බ්ලර් කරගෙන යන නිසා ගොඩක් ඇත්තටම DevOps කට්ටියට අනිවාර්යෙන් Linux ඉගෙන ගන්න වෙනවා. මොකද Azure එකත් natively Linux support කරන්න. එතකොට ඉතින් ඔයාලා .NET මොනවාරි deploy කරනකොට Windows IIS එක deploy කරනවා නම් .NET core වලින් නම් ලීලා තියෙන ඇත්තටම ගොඩක් වෙලාවට ලාභයි ඔයා Linux server එක deploy කරගන්න එක. ඉතින් අර line එක blur වෙලා තියෙන හින්දා දැන් ඇත්තටම DevOps කෙනෙක් වෙන්න නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙනවා සහ ගොඩක් පැතිවල exposure එකක් ගන්න වෙනවා. නමුත් මම දැන් commonly දකින දෙයක් තමයි panel ops ඉන්නවා. ඒ කියන්නේ මම අර මුලින්මත් කියන්න පටන් ගත්ත panel ops කියලා. ඒ කියන්නේ මම කියන්නේ panel ops කියලා. මොකද මෙයාල ඇත්තටම දන්නේ එක්කෝ AWS එහෙම නැත්නම් Azure ඒ වගේ දෙයක buttons දෙක තුනක් click කරලා predefined template එකකින් application එකක් deploy කරගන්න. නමුත් ඒ දෙයම අරගෙන අපි bare metal එකකට මාරු කරන්න හරි නැත්නම් වෙන cloud එකකට මාරු කරන්න හරි එහෙම නැත්නම් තමන්ගේම cloud solution එකකට යන්න හරි ඒ වගේ දෙයකට යන්න ගියොත් එහෙම ඇත්තටම එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. සහ ඒතර යාළගේ තියෙන first and only solution එක තමයි මේක අපි company එකට මේ ගන්න ඕනේ. මෙයාලගේ මෙහෙම solution එකක් තියෙනවා. මේක මෙච්චර ලක්ෂ ගණනක් යනවා, මෙච්චර මිලියන් ගණනක් යනවා. මේක අපි පර්චේස් කරමු. මේකෙන් පර්චේස් කරලා ගත්තට පස්සේ තමයි මේක හරියටම කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒකත් එක්ක අර panel ops කෙනෙක් වෙන්න නැතුව ඇත්තටම DevOps කෙනෙක් වෙන්න නම් ගොඩාක් දේවල් ඉගෙන ගන්න වෙනවා. සහ මේක ඉස්සරහට යනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම DevSecOps කියලා කියන්නේ development security සහ operations කියන තුනම එකතු කරලා DevSecOps කියලා අලුතෙන් term එකක් මම දැක්ක හදාගෙන යනවා. එතකොට තුන් දෙනෙක්ගේ පඩිය ගෙවන්න නැතුව එක්කෙනෙක් hire කරලා එක්කෙනෙක්ගේ පඩියට තුන් දෙනෙක් වැඩ කරගන්න පුළුවන්. කලින් ගයි
හරි අපි මාරු එමනේ ඊළඟ එක්කෙනා
කවි ලහිරු කියුව එකට මම තව එකක් එකතු කරන්න කියන මේ හලෝ කලින්ග
ඔබලිනෝ වලි කිය.
ඔව් මේ ලහිරු කිව්ව එකට තව එකක් මම එකතු කරන්න දැන් ඇත්තටම ජෙනරේෂන් ගැප් එකක් පොඩි තියෙනවා දකින්න විදිහට. ඒ කියන්නේ මීට දැන් සාමාන්‍යයෙන් අවුරුදු 10ක වගේ කලින් ගත්තොත් හුඟක් ටූල්ස් ඇත්තටම අඩුයි. ඒතකොට ලහිරු කිව්ව වගේ හුඟක් වෙලාවට කරන්නේ බයා මෙටල් සර්වර් එකක් අරගෙන ඒක උඩ ඕන ටූල්ස් දාලා ඒ කියන්නේ සෙටප් කරන එකේ ඉඳන් configuration වෙනකන් මැනුව ඒ කියන්නේ අපිම තමයි හුඟක් කරලා ඩිවෝක් හරිය කියන්නේ ඩිප්ලොයි කරන එක කෙනා හරි ඒ වගේ කට්ටිය තමයි කරන්නේ. එතකොට security හදන තැන ඉඳන් එයාට ඕන software දාන tools දාන අනිත් ඕන configuration ඔක්කොම. හැබැයි දැන් එන්න එන්න අලුතෙන් එක එක cloud platform වල එක එක services වල හුඟක් ඒවා දැන් tools විදියට ඒ කියන්නේ ඇවිදින් තියෙනවා. හැබැයි අර ලහිරුගේ වගේ දැන් ඉන්න හුඟක් අය tools ටිකක් දැනගත්තාම හරි මම මේ වැඩේ දන්නවා කියලා හිතා ගන්නවා. ඒ වුණාට ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම නැත්නම් මොකක් හරි පොඩි චේන්ජ් එකක් කරන්න වුණොත් ඒ කට්ටිය ඒ කියන්නේ අර යට ඉඳන් කරපු දේ ගැන අයිඩියා එකක් තියෙනවා නම් මාරම හොඳයි. ඒ වගේම දැන් විශේෂයෙන් සිකියුරිටි ප්‍රශ්නයක් හරි මොන හරි ඩිප්ලොයිමන්ට් එකේ ඉෂුව එකක් ආවත් තේරුම් ගන්න නැත්නම් ඒ ඉෂුව එක සෝල් කරගන්න අර නොලෙජ් එක මාරම වටිනවා. හැබැයි දැන් හුඟක් එන්න ජෙනරේෂන් එක ගැටලුවක් තියෙනවා ටූල්ස් ටික දැනගත්තට යට ඉඳන් කොහොමද ඒ වැඩේ ඇත්තටම මේක දැන් අපි ඔය මොන ප්ලට්ෆෝම් ගත්තත් ඒවා මේවා ගත්තත් හුඟක් ඒ වගේ ඇත්තටම කරලා තියෙන්නේ අර තිබ්බෝ ඊට අලුත් ටූල් ටිකක් අරගෙන ඒ ටික හුඟක් වෙලාවට අපිට වැඩ කරන්න ලේසි වෙන ඉන්ටර්ෆේස් ටිකක් එහෙම නැත්නම් තව තව කොම්පෝනන්ට් එකක් එකතු කරලා හුඟක් වෙලාවට එකම වැඩ සෙට් එක තමයි වෙන්නේ හැබැයි ඒක ඔටෝමේටඩ් ඉතින් අර හුඟක් අය ওই ෆීල්ඩ් එකට යන්න කලින් මුල ඉඳන්ම දෙයක් කරලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඉතුරු ටික යනවනේ මොකද ඩිවොප්ස් කරන ඇත්තටම අනිත් එක අපි අනිත් IT පැත්තේ ඒවට අමතරව එක්ස්පීරියන්ස් එක මාරම් වටිනවා ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රශ්නයක් ආපුවම සෝල්ව් කරන්න එයාට තියෙන එක්ස්පීරියන්ස් එක මාරම් ඉම්පෝර්ටන්ට් මේ තියෙන ඒ කියන්නේ නොලෙජ් එකේ හැමදේම යූස් කරන්න ඕනේ මොකද ප්‍රශ්න එන්නේ නැතුව ඩිප්ලොයි කරනවා කියන එක හැපි පාත් එක දාලා සමහරට සතියක් දෙකක් මාසයක් දුවන්නත් පුළුවන් හැබැයි ප්‍රශ්න එන්න ගත්තට පස්සේ එහෙම නැත්නම් කොහෙන් හරි සිකියුරිටි ප්‍රශ්නයක් හෝ ඇටැක් එකක් හරි ඒ වගේ මොන හරි එන්න ගත්තත් එහෙම නැත්නම් වෙන මොන හරි ප්‍රශ්නයකදී වුණත් කොහොමද ඒකට රෙස්පොන්ස් කරන්න කියන එක මාරම ඉම්පෝර්ටන්ට් ඩිවොක්ස් කෙනෙක් ළඟ තියන්න ඕනේ මාරම මේ අවශ්‍ය මේ ස්කිල් එකක් තමයි ඒක. ඒක හැබැයි ගන්න නම් අර වගේ ලහිරු වචනින් කියව පැනල් වල වැඩ කරලා මදි. ඒකට බහැල වැඩ කරලා බලන්න ඕනේ කොහොමද ඒ වැඩේ කරගන්නේ කියලා. නැත්තම් වෙන්නේ නිකන් අර තේන ටිකක් ඔබලා කරගන්නවා ලොග් එකක් බලන වැරෙන්නේ. එතනින් එහාට මේ ප්‍රශ්නේ කොහොමද කරන්න කියන එක ගැන අයිඩියා එකක් තියෙන කට්ටිය එළිය මාර්ම මාකට් එක ඇත්තටම ඒ වගේ යාට මාර්ම තනක් තියෙනවා. ඒ වගේ නොලෙජ් එකක් තියෙනවා නම ඔයාලට.
ඒක අර ඇත්ත හුඟක් එක්ස්පීරියන්ස් ඕනේ ඩෙවොප්ස් කරන්න. ඇත්තටම නිකන් මේ මන්නම් කියන්නේ ඇත්තට ප්‍රෝග්‍රෑමින් එක්ස්පීරියන්ස් උත් දැන් ඕනේ ෆුල් ස්ටැක් එන්ජිනියරින් වගේ. මේ ඇයි දන්නවද දැන් හුඟක් අය යන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෝඩ් වගේ යූස් කරන ඕගොල්ලන් ක්ලවුඩ් හුඟක් පාවිච්චි කරනවා නම් ඔය HDL තියෙනවා ටෙරාෆෝම් වගේ එහෙම ඒ වගේ ටූල්ස් උත් තියෙනවා. අනිත් එක අර අනිත් පැත්තෙන් පරණ අර සයිට් රිලයබල් එන්ජිනියරින් SRE වගේ ඒවත් ඕනේ අපිට. ෆුල් කවරේජ් එකක් දැනගෙන ඉන්න ඕනේ. හුඟක් වෙලාවට අර DevOps ටීම් එකක් කරන්නේ මේ අර ඕගොල්ලන්ගේ ඉන්න developers ලා testers ලා ඔක්කොමලාගේ වෙලාව නාස්ති කරන එක නැති කරලා දාන්නේ. දැන් අර මම WSO2 එක වැඩ කරද්දී අපිට වෙනම තිබ්බා DevOps ටීම් එකක්. ඒගොල්ලන් කරේ ඔක්කොම supporting infrastructure හදලා තිබ්බා, command line tools ඒ වගේ එක එක දේවල් හදලා තියෙන්නේ කොහොම හරි අර වෙලාව අඩු කරගන්න. ඒකින්ද මන්නම් කියන්නේ අර හුඟක් එක්ස්පීරියන්ස් තියෙන ටීම් එකක් ඉන්න ඕනේ ඩෙවොප්ස් නම් කරන්න. ඒක අර අලුත් එක්කෙනෙක් යනවා නම් හුඟක් වෙලාවට ගයිඩන්ස් තියෙන්න ඕනේ. අර පැනල් ඔප්ස් කතාව නම් ඇත්තටම ඒක පොඩි ප්‍රශ්නයක්. ඒ කිව්වේ ඒකටත් අර පොඩි ආගියුමෙන්ට් එකක් තියෙනවා. ඒ කිව්වේ සමහර කම්පැනිස් වලට තියෙන්නේ මේ ගෝ ටු මාකට් එකනේ ඇත්තටම වටින්නේ. මේ මොනවාද ඩ්‍රෝන් CI ක්ලස්ටර්ස් UI ඕව සෙටප් කර කර ඉන්නවට වඩා ඒගොල්ලන්ට ඉක්මනට ගෝ ටු මාකට් යන එක වටින හින්දා ඒ වගේ වෙලාවකට මැනේජ් සර්විසස් ගත්තොත් ඒ කිව්වේ ඔයගොල්ලන් ඩේටා ඩොග් ගත්තා මේ ඇනලිටික්ස් කරන්න ඒ වගේ එක එක ඒවා අරගෙන සෙටප් කරගන්න එක ඇත්තටම වටිනවා නේ. මේ ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. හැබැයි හුඟක් අයට ඒක තේරෙන්නේ ඇට් ස්කේල් ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි දැන් ගත් AWS වලට Azure වලට බිල් කපන තැන් තියෙනවානේ. ස්පෙසිෆික් ටීම්ස් තියෙනවා. ඕගොල්ලෝ ඒගොල්ලන් ගාවට යන්නේ මේ බිල අඩු කරගන්න. දැන් අපේ ටීම් එකටත් යන්න වුණා මේ Azure වල අපි දුවන්නේ. හැබැයි අපිට Microsoft sponsorship එකක් හම්බුනද බේරන. හැබැයි ඒක ස්කේල් එකේදී හරි කෙයාර්ෆුල් වෙන්න ඕනේ.
right thank you මං දැන් ඔය මේකෙම ආපු අපි ටොපික් එක ආයෙ අදලා ගන්නම් මං ඒක මේ මලින්දට දෙන්නම් ඉස්සලා අපි මලින්ද මේ ලහිරුයි කවීන් ඊට පස්සේ යමු මේ DevOps කරනකොට මේ වචනයක් ආව DevSecOps කියලා එතකොට දැන් මේ DevOps කරනකොට security දැනගෙන ඉන්න ඕනේ security ඉගෙන ගන්න ඕනේ security ගැන ideas තියෙන්න ඕනේ ඒ වගේ දේවල් මම මේ security කියලා කියන්නේ මේ Kali Linux දාලා මේ ඒක තියෙන script run කරලා කරන එක නෙමෙයි ඇත්තටම security vulnerability ගැන දැනගෙන ඉන්න ඕනේද ඒ වගේ දේවල් experience එක අවශ්‍යද
ඔව් කලින්ගේ දැන් අර කලින් කවිනුත් කිව්ව එකක් තමයි يعني දැන් DevOps කියන්නේ ඇත්තටම simply ආ වැඩ කරන්නේ live environment එකේ හැබැයි අපි අනිත් කිව්වේ හරි නැත්නම් අපි ඩිවලොප්මන්ට් හරි ගත්තොත් හුඟක් වෙලාවට යාට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් හදාගන්න يعني අපි ගන්න කස්ටමර් කෙනෙකුට හදන සිස්ටම් එක ගන්න කස්ටමර් නැති එන්වයරන්මන්ට් එකක් යාට තියෙනවා. හැබැයි ඩිවොක්ස් කරන අයට ඒ ෆ්ලෙක්සිබිලිටි අඩුයි. මොකද යාලට හුඟක් වෙලාවට යාලා වැඩ කරන්න තියෙන්නේ يعني ටෙස්ටිං හරි ඒ වගේ සෙටප් එකේ ඇරෙන්නේ හුඟක් වෙලාවට ඔය වගේ සිකියුරිටි ප්‍රශ්න හරි ඒ වගේ වයින්නේ ලයිව් එන්වයරන්මන්ට් එකේ. එතකොට security පැත්ත කිව්වොත් එතකොට එලියෙන් එන්න ඕන පුළුවන් threat එකක් එහෙම නැත්නම් වෙන කවුරු හරි ඔය තියෙන tool run කරන එකක් එහෙම නැත්නම් ඇත්තටම කරන attack එකක් ඔය වගේ ඕන දෙයකින් එන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ටිකට ඇත්තටම පළවෙනි interface එක වෙන්නේ DevOps ලගේ තියෙන setup එක තමයි. ඒ කියන්නේ servers එයාලා deploy කරලා තියෙනවනේ servers ටිකට තමයි attack එක එන්නේ. එතකොට ඒ attack basically එන්න පුළුවන් විදි මොනවද? එතකොට ඩිප්ලොයි කරනකොට හුඟක් ඒවා වොයිඩ් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඊට අමතරව ඩිප්ලොයි කරන එක එක ප්‍රැක්ටිස් එක සමහර IPs බ්ලොක් කරනවා කාලින් ගියා. එම හුඟක් වෙලාවට කට්ටියට ඇඩ්වයිස් කරන දේ තමයි මේ cloud fare හැම දානකොට ලංකාවට විතරක් තියෙන සයිට් එකක් නම් ඒ IP يعني බ්ලොක් කරන ඒවා ඒ වගේ වැඩ يعني සමහර ඒවා ඇත්තටම යාලට experience එකකින් එහෙම නැත්නම් knowledge එකකින් එන්න ඕනේ දේවල්. ඊට අමතරව පුළුවන් යාලට يعني මොකක් හරි ඩිප්ලොයි කරනකොට තියෙන يعني security vulnerability scanners තියෙනවා. ඊට අමතරව හැබැයි හුඟක් තැන්වල කරන එක දෙයක් තමයි මම දැකලා තියෙන්නේ setup එකට අමතරව යාලා run කරන්නේ vulnerability scanners. ඒක හොඳයි නෑ කියන්නේ. හැබැයි පුළුවන් නම් ඉතින් එහාට සාමාන්‍යයෙන් basic දෙයක් කොහොමද code එකේ setup එක deploy කරනකොට setup එක තියෙන්නේ කොහොමද පොඩි පොඩි දේවල් හරි ওই security පැත්තේ يعني divorce game නෙමෙයි අතරම security පැත්ත බලනකොට ඒ ටික කරගන්න මාරම වටිනා. මොකද හුඟක් අය අර script එක run කරන ටිකෙන් ඒ වගේ ඉන්නේ feedback එකකින් එහාට දෙයක් කරන්නේ. මේක පොඩි නෙමෙයි ලොකු company වල තියෙන ප්‍රශ්නයක්. හැබැයි අපිට පුළුවන් නම් security බලනවා කියලා ඇත්තටම අර deployment වල කරන වැඩ ටික configuration ඒවට අමතරව ඇත්තටම code එකේ යම් level එකකට يعني in detail ම නැතත් සාමාන්‍ය වෙන දේවල් ටික බලපුවම කියන්න පුළුවන් idea එකක් තියෙන කෙනෙකුට නම් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. يعني පුළුවන් කියන එක සාමාන්‍යයෙන් ඒ experience එක තියෙනවා නම් බලද්දී යම් يعني ડોක්ටර් කෙනෙක් ලෙඩ දිහා බලනවා වගේ තමයි ඇත්තටම. ඒ දේවල් security බලනෝනේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ දේවල්. හැබැයි ඒකයි හුඟක් වෙලාවට කොච්චර vulnerability scan කරලා දාපු system වල attack එනකොට එන්නේ හුඟක් වෙලාවට tools වලින්ම නෙමෙයි manual කරන attack වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගැන daily update වෙන්න ඕන අනිත් යනකොට ඒ කරගෙන කරන deployment එක තමයි ඇත්තටම. ඒ කියන්නේ security පැත්ත බලනෝනම් ඒ ගැන ඒ කියන්නේ මගහැරලා deployment එක කරන්න බෑ. ඒ කියන්නේ මොකද අපි හුඟක් වෙලාවට දැන් යන system අනිවාර්යෙන් internet එකට expose වෙන්නේ වුණා. එහෙම නැත්නම් same network එකේ වුණත් අනිවාර්යෙන් security concern කියන එක අනිවාර්යෙන් තියෙන ඕනේ security setup එක. ඒක එක එක company වල සමහර ඒ වගේ තියෙනවා policies තියෙන එක සාමාන්‍ය corporate වගේ level එකට යනකොට security handle කරන වෙනම team ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් යාළගේට උණු එක එක සර්ටිෆිකේෂන් හින්දා තියෙන පොලිසීස්, එහෙම නැත්නම් ඒ කම්පැනි වලින් හදාගත්ත පොලිසීස් තියෙනවා. ඒවටත් ඇලයින් වෙන විදිහට ඔයාගේ සෙටප් එක කොහොමද කරන්න කියන එක ඇත්තටම DevOps අතරේ තියෙන මේක. මොකද අර කලින් කට්ටිය කතා වුණා වගේ ඩිවලොපර් කෙනෙක් හුඟක් කලාවට මේ පැත්ත බලනවා අඩුයි. ප්‍රශ්නයක් ආපුවාම ඒක සෝල්ව් කරලා දෙන්නම ඇරෙන්න. මොකද දැන් ඉන්න හුඟක් developers develop කරන කට්ටිය ඔය හැම අතින්ම experience තියෙන කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ තියන අය ඉන්නවා හොඳ අය. හුඟක් අය code එක ලිව්ව function එක ලිව්ව එච්චරයි. හැබැයි මේක ගිහින් කොහොමද servers වල setup කරන්නේ? එහෙම නැත්නම් මේකට එන්න පුළුවන් ප්‍රශ්න මොනවද practice? එව්වා case by case තමයි යාලා හුඟක් වෙලාවට handle වෙන්නේ. ඒක දැන්ට තියෙන ලොකු weakness එකක් අපේ නම්. ඒ කියන්නේ හුඟක් engineers ලාගේ. ඉතින් ඒ වුණාට DevOps කෙනෙක් ඇත්තටම අර කිව්වා වගේ live ඒ කියන්නේ හැම වෙලේම එළිය කට්ටියත් එක්ක තන setup එකක වැඩ කරන හින්දා යාලට මාරම හොඳ මේ responsibility එකක් තියෙනවා තමුන්ගේ දාන deployment එක ගැන. ඒ කියන්නේ ඔයාගේ ඉන්න customer base එක වැඩි වෙන තරමට ඒ risk එක වැඩි. customers ලා එක්කෙනෙක් විදිහට public ගියා කියන risk එක තියෙනවා. හැබැයි ඒක manage කරගන්නේ කොහොමද කියන එක security එක බලනවා නම් ඒ DevOps team එකේම තමයි ඒ responsibility එක තියෙන්නේ. මොකද ඕක සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය වා normal අපි setup එකක් හදලා ඒක දැම්මට ওই ප්‍රශ්න එනවට වැඩිය මොනවා හරි ප්‍රශ්නයක් අර කලින් කිව්වා වගේ attack එකක් වගේ ආපු වෙලාවට තමයි ඕක මේ පත්තු වෙන්නේ. අතට එතකොට මේක ආවේ කොහෙන්ද? ඇයි මේක ආවේ? ඒ වගේ දේවල් හොයනවා කියන්නේ මාරම අමාරුයි. මේ ඒකට හරියට ඔයා සෙටප් එකට දාලා තිබ්බේ නැත්නම් ඔයාගේ ඩිප්ලොයිමන්ට් එක. ඒක ඊගා ප්‍රශ්නේ.
ඔව් thank you. මේ මලින්ද ලහිරු same question එක තමයි ඉතින්. කොච්චර security වැඩගත්ද DevOps කෙනෙක් වෙනකොට.
ඔව් මම නම් ඇත්තටම කියන්නේ DevOps කෙනෙක් security පැත්ත ගැන ලොකු දැනුමක් තියෙන්න ඕනේ කියලා හිතනවා. මොකද එක දෙයක් තමයි කියන්නේ especially ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ලංකා companies වල DevOps කියන role එකට ලොකු බරක් දීලා තියෙනවා සහ ලොකු රෙස්පොන්සිබිලිටි එකක් ඇඩ් කරලා තියෙනවා. මම ඇත්තටම බලන් ඉන්නේ මේ DevOps and DevSecOps එකට site reliability engineer කියන කැලලත් එකතු වෙලා rel DevSecOps වගේ අලුත් term එකක් හදලා, ඒ කියන්නේ හතර දෙනෙක්ගේ වැඩ එක මිනිස්සෙක්ට දාලා මේ තනිපඩියක් ගිවල ගොඩ දාගන්න පුළුවන් වෙන කාලේ නිකන්. ඇත්තටම බැලුවොත් security පැත්ත කතා කරනවා නම් අර මලින්දා කියවයි, ඒ කියන්නේ best practices පත් ෆලෝ කරන්නේ නැති වෙලා තියෙන, ඒ කියන්නේ developers ලා මොනවාරි bug එකක් ආවොත් නැත්නම් sprint එක ඇතුලේ මේක මේ සිකුරාදට කලින් දෙන්න ඕනේ, මේ සිකුරාද තම අන්තිම දවසේ මේ sprint එකේ. ඒතර මේක අපි ඉක්මනට එළියට දාන්න ඕනේ, මේක test කරන්න නැත්නම් සිකුරාද මේක test කරන්න ඕනේ QA දාන්න ඕනේ. ඒක නිසා අපි මේක බ්‍රහස්පතින්දා හවස ඉවර කරලා දෙන්න ඕන. ඒ level එකේ තමයි සමහර වෙලාවට ඇත්තටම අපිත් හිතන්නේ මොකද ඒ ප්‍රොඩක්ට් කියන්නේ එතන තියෙන ප්‍රශ්නයක තියෙන මේ දේවල් සම්බන්ධයෙන්. හැබැයි ඒ දෙන ප්‍රොඩක්ට් එක ඇරගෙන ඊළඟට ඇත්තටම යූස් කරන්න කස්ටමර්ස්ලට අර මලින් දැකි වගේ, කියන්නේ එක කස්ටමර් කෙනෙක්ට හරි දෙනවා නම් එළියට මේක හොස්ට් කරනවා. දැන් ඇත්තටම හැම සිස්ටම් එකම ඔන්ලයින් කනෙක්ට් වෙනවා. ස්පෙෂලි කියන්නේ දකින්නේ මේ ළඟදී ගොඩක් ප්‍රසිද්ධ වෙන දෙයක් තමයි IoT devices. කියන්නේ IoT devices ගොඩක් දේවල් අනිවාර්යයෙන්ම, ඒ කියන්නේ 90%කට වැඩි IoT devices වල මොනවා හරි security issue එකක් තියෙනවා. සහ ගොඩක් IoT devices, ඒ කියන්නේ අපි නිකන් gedara ginala connect කරලා අපි SSH නිකන් ගහලා බලුවත් ඒ IP එකට connect වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ නැතුව ඒ හැම දෙයක් ගැනම idea එකක් තියෙන කෙනෙක් වෙන්න වෙනවා DevOps වෙද්දි. මොකද අර මම කිව්වාගේ ලංකාවේ දැන් companies වලින් ලොකු role එකක් සහ ලොකු responsibility එකක් attach කරලා තියෙන position එක තමයි DevOps කියලා කියන්නේ. සහ මේක ඇත්තටම අර අනිත් පැත්තට DevOps ලටම පොඩි අවාසියක් විදිහට බලපානවා. මොකද ඒ responsibility සහ ඒ දේවල් එක්ක හොඳ salary scale එකක් තියෙන job එකක් වෙලා තියෙනවා දැන් DevOps කියන දේ. ඒක නිසා ගොඩක් අය DevOps කියන එක හරි ලස්සන සහ හරි හොඳ දෙයක් විදිහට හිතාගෙන ඒකට යන්න try කරනවා. ඒ කියන්නේ සමහර විට යාගේ affinity එක තියෙන්නේ development පැත්තට වෙන්න පුළුවන්, නැත්නම් UI UX පැත්තට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් QA පැත්තට වෙන්න පුළුවන්, නැත්නම් BA පැත්තට වෙන්න පුළුවන්. ඒ වගේ පැත්තකට affinity එකක් තියෙන කෙනෙක් DevOps පැත්තට යන්න හදනවා. ඒ කියන්නේ DevOps කරන්න හදනවා. මොකද ලොකු salary scale එකක් තියෙන නිසා. ඉතින් මේකේ අන්තිම, ඒ කියන්නේ අන්තිමටම වෙන්නේ as whole මුළු ඉන්ඩස්ට්‍රි එකේම මේ quality එක යම් තාක් දුරකට low වෙන එක. මොකද මේ DevOps කියන්නේ ලංකාවට තාම ටිකක් අලුත් දෙයක්. ගොඩක් අලුත් නැති වුණත් මේක තාම ටිකක් අලුත් දෙයක්. ඉතින් හැම කම්පැනි එකක්ම සහ හැම තැනක්ම දන්නේ නැහැ DevOps කියන එක කොච්චර, ඒ කියන්නේ DevOps කෙනෙක් කියන එක මෙෂර් කරන්න ඕන ටූල්ස් මොනවද කියලා. ඒ කියන්නේ අලුත් DevOps කෙනෙක් හයර් කරන්න ඕන, හයර් කරනකොට මෙෂර් කරන්න ඕන ටූල්ස්, ඒ කියන්නේ මම ටූල්ස් කියලා කියන්නේ, ඒ කියන්නේ මෙෂර්මන්ට්ස් මොනවද කියලා. ඉතින් ඒ මෙෂර්මන්ට්ස් මොනවද කියලා තාමත් හරියටම දන්නේ නැති නිසා සමහර විට example එකක් විදිහට හිතන්න, අර මම ආපු අර මුල් කතාවට මෙන්න, ඒ කියන්නේ single client කෙනෙක්. හැබැයි මේ single client bank එකක්. ඉතින් ඒ bank එකේ product එක single client කෙනෙක් උනත් අතිශයින්ම secure වෙන්න ඕනේ, අතිශයින්ම වැදගත් සහ ගොඩක්ම critical product එකක් වෙනවා. ඉතින් DevOps කෙනෙක් best practices දන්නේ නැති, එහෙම නැත්නම් panel ops කෙනෙක් ආවොත් සමහර විට මොකක් හරි issue එකක් ආවොත් හිතන්න, ඒ කියන්නේ හොඳම example එකක් විදිහට හිතන්න, DDoS attack එකක් එනවා. DDoS attack එක handle කරගන්න විදිහක් Tamanne තේරෙන්නේ නැත්නම් මොකක් හරි IP එකක් null route උනොත් මොකද කරන්න කියලා තේරෙන්නේ නැත්නම්, එහෙම නැත්නම් gray tunnel එකක් ගහලා DDoS protection එක කරහා traffic එක route කරගන්න හදිසි අවශ්‍යතාවය, ඒ කියන්නේ Tamanne, ඒ කියන්නේ හදිසිය එන අවශ්‍යතාවයකට ක්‍රියාත්මක වෙන තරම් knowledge එකක් නැත්නම් ඉතින්දී අනිපත්‍ර කැරකිලා එකන්නේ කම්පැනිස්වල සහ සීලවල් එක්සිකටිව්ලස් මගේ පොඩි වැරදි වැටහීමක් කියනවා මේ ඩෝප්ස් කියන එක ඇත්තට මෙච්චර ලොකු වැදගත්කමක් නැහැ නේ කියලා. ඉතින් එතෙන්දි වෙන්නේ අර මම කිව්වා වගේ මුළු ඉන්ඩස්ට්‍රි එකේම තියෙන ක්වලිටි එක සහ ඩෝප්ස් කියන දේ තියෙන මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි වෙන්නේ. ඉතින් මොකද යාළ ලොකු දෙයක් කරන්නේ නැහෙනේ කියලා ඒක පහළට වැටෙනවා. එතකොට අන්තිමට මෙහෙම ගිහිල්ලා ඉගෙන දැන් ඩෙව්ස් එක් ඔප්ස් වුණා වගේ රිලයබල් ඩෙවලොප්මන්ට් සෙකියුරිටි ඔපරේෂන්ස් සහ ඔහොම ගිහිල්ලා අන්තිමට ජෙන්ටෝරියල් කියන පාර්ට්ටත් මේකට ඇටච් වෙන්න පුළුවන්. කවි
ඔව් ඒක ඒක ඇත්තටම අර මේ මොනවාද ඒකට කියන්නේ මේ හුඟක් අය ඒ අර පොඩි කම්පනීස් වල අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් ඒ වගේ කන්සොලිඩේට් කරද්දී හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. අර DevSecOps වලට නම් මට කියන්න තියෙන්නේ ඒක ඇත්තටම පර්ණ සිකියුරිටි සිකියුරිටි ටීම් එකක් ඉන්නවා නම් සාමාන්‍ය හුඟක් වෙලාවට කරන්නේ අර එක්ක පටන් ගද්දී හරි මිඩල් එකේදී ওই බයිනරි එකක් ස්කෑන් කරන එක ඒ වගේ දේවල් තමයි කරන්නේ. හැබැයි DevSecOps එකත් එක්ක ඇත්තටම වෙන්නේ සිකියුරිටි එක සිකියුරිටි ස්කෑනින් උයි ඒ හුඟක් ඔබ්සර්වබිලිටි පාර්ට් එක ඒ DevOps pipelines වලටම embed කරන එක. ඒ කියුවේ ඇත්තටම කෝඩ් ලියනෝ නම් දැන් මම tools ටිකක් කියන්නකෝ. Sona Lint වගේ තියෙනවනේ, Sona Cube කියලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඔයා ලියන ඕන language එක TypeScript, .NET, Java ඒ හැමදේම scan වෙලා report එකක් හදනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. හුඟක් security ප්‍රශ්න නෙමෙයි ඇත්තටම අර code quality ප්‍රශ්න සමහරවල් security ඒවත් හම්බ වෙනවා. ඒ වගේ scans තියෙනවා. තව දෙයක් තමයි අර ඔගලන් HDL එකක කිව්වේ infrastructure as code ලියනවා නම් Terraform වල සමහර වෙලාවට ඔයගලන්ට configure කරන්න පුළුවන් මේ pricing calculation කරන්න. ඒ කියුවේ ඇත්තටම මෙයා අලුතෙන් Redis cache node එකක් දැම්මා, ඒකින්ද ගාණ වැඩි වෙනවා මෙච්චර. ඒ වගේ report inuයි ඔක්කොම මැද කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි DevSecOps වල හුඟක් වෙලාවට කරන්නේ. හැබැයි අර site reliability engineer නම් ඒ වගේ දේවල් ඒකට ඉන්ටග්‍රේට් කරන එක එච්චර හොඳ දෙයක් නෑ. මම වැඩ කරලා තියෙන හුඟක් බැංකින් සිස්ටම්ස් වල නම් ඒක අන්තිමට අපි කොච්චර පයිප්ලයින්ස් දාලා Jenkins වලින් බිල්ඩ් කරලා ඔක්කොම කරාට අන්තිමට ලොකු බොටල්නෙක් එකක් තියෙනවා ඩිප්ලොයි කරද්දී ප්‍රොඩක්ෂන් වලට. ඒකේ එක්කෙනෙක් මැනේජ්මන්ට් මැෂින් එකකට රිමෝට්ලි කනෙක්ට් වෙලා ඒක ඇතුලෙන් තමයි මේ ටෙම්පරලි SSH කරලා ඔක්කොම කරන්නේ. ඒක ඔටෝමේට් කරන්න බෑ. ඒක ඇත්තටම අර ටිකක් පරණ ඒගොල්ලන්ගේ IT infrastructure loss ඉඳ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒක හරි important. හුඟක් අය security වලට එච්චර මේ මුල් තැන දෙන්න සමහර වෙලාවට නිකන් open end points තියෙනවා. ඒ වගේ හරි හරි පොඩි දේවල් ඇත්තටම scan කරලා avoid කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ DevSecOps වලින් නිකන් ඕගොල්ලන්ගේ infrastructure components or strong bases හදලා තිබ්බොත් කාටවත් ඒක උඩින් ලියන්න බෑ. ඒ කියුවේ ඒක ඇත්තටම නිකන් අර regops වගේ regulations වගේ කෙලින්ම මේ නවතිනවා. ඔයාලට මේක firewall එක 00 තියන්න බෑ. එහෙම කියලා alert කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි. මම නම් කරලා තියෙන්නේ. මම mainly කරලා
තියෙන්නේ. Oh, thank you. දැන් මම එන්නම් තව පොඩි ප්‍රශ්න. දැන් මේ කිව්වෙද DevOps ලා කරන්න නැති දෙයක් නෑනේ. Security බලනවා. එතකොට ඔටෝමේෂන් උත් කරනවා, ඩිප්ලොයිට් කරනවා, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මැනේජ් කරනවා, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සෙටප් කරනවා. එතකොට මේ කියන විදිහට DevOps කෙනෙක් ප්‍රෝග්‍රෑමින් උත් දැනගෙන ඉන්න පුළුවන්ද? එද අපි යමු ඒක පිළිවෙල කවීන් මේ ලහිරු මලින්ද ඒ විදිහට.
මේ ඇත්තටම ප්‍රෝග්‍රෑමින් දැනගන්න ඕනේ. මේ දැන් හුඟා DevOps කරන අය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ් කරනවානේ IaaS. Terraform ඇත්තටම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. ඒක high definition HDL එකක්. ඒකෙන් ද ඒත් ඒක ඇත්තටම නිකන් කෝඩ් කරනවා වගේ තමයි. IaaS එකක් කියන්නේ කවුරුද දන්නේ. ඒක කෙනෙක් ඉන්නවා නම් ඒක අපි මේ අපේ end infrastructure එක අපි කෝඩ් එකක් විදිහට ලියනවා. Terraform තමයි හුඟක් cloud native අය use කරන්නේ. නැත්තම් ඔය Puppet තියෙනවා, Chef ඒ වගේව use කරලා ඔයගලන්ට app machine උත් provision කරන්න පුළුවන්. ඒක advantage එක තමයි. ඔයාට මේ manually Nginx install කරලා manually firewall setup කරලා ඒව මොනවත් කරන්න ඕනේ නැහැ. හුඟක් වෙලාවට ඔයා Puppet වගේ Ansible වගේ use කරනවා නම් කෙනෙක් SSH key ටික දැම්මා ඊට පස්සේ වගේ ඉන්ෆ්‍රස්ට්‍රක්චර් කෝඩ් ස්ක්‍රිප්ට් එක දූපු ගමන් ස්ටාර්ට් වෙනවා. දැන් හුඟක් අය HDL එක අර හරි එක්ස්ට්‍රීම් එකට ගෙනියනවා. ඒ කියන්නේ ඒගොල්ලන් කියනවා මේක නියමයි, හැබැයි මට පුළුවන් ද මේක තව ඇබ්ස්ට්‍රැක්ට් කරන්න මගේ බිස්නස් යූස් කේස් එකට. ඒ වගේ අවස්ථාවල තියෙනවා ටූල්ස් පුළුමි කියලා තියෙනවා, දැන් හරි පොපියුලර්. පුළුමි කියන්නේ ඇත්තටම ටෙරෆෝම් උඩ තමයි තියෙන්නේ. හැබැයි ඔයාට කෝඩ් ලියන්න පුළුවන්. ඒකේ ෆෝ ලූප් එකක් ලියලා ඔයාට මැෂින් හතරක් ප්‍රොවිෂන් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. හැබැයි මම හිතන්නේ පොඩ්ඩක් ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක දැනගෙන ඉන්න ඕනේ. ඒ කිව්වේ මේ නිකන් අර ස්කේල් කරන එක්ස්ටෙන්ට් එකට නෙමෙයි. ඒක ටූල්ස් ටිකක් කන්ෆිගර් කරගන්න, පොඩි බෑෂ් CLI එකක් ලියලා දෙන්න, ඒ වගේ පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන් වෙනවා. හැබැයි අර මේන් දේ තමයි කවරේජ් එක. ඒ කිව්වා JavaScript, JavaScript bash, ඒ හැමදේම වගේ දැනගෙන ඉන්න ඕනේ. හැබැයි උඩටම දැනගන්න ඕනේ නැහැ පටන් ගන්න.
ලහිරු
කවින් කියපේ ඇත්තටම හරියටම හරි. ඒ කියන්නේ DevOps කියන කෙනෙක් එයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ලෙවල් එකට මමත් කියන්නේ නැහැ දැනගෙන ඉන්න ඕනේ කියලා. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියන්නේ සමහරවිට දැන් එක්සැම්පල් එකක් විදිහට මම දැන් වැඩ කරන ස්ටැක් එකේ තියෙන රූබි, රූබියන් රේල්ස් කියන ස්ටැක් එක. එතකොට ඒ ස්ටැක් එකේ මට දැන් තියෙන ප්‍රොෆෙෂන්සි එක DevOps කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි සිමිලර්ලි ඒ කියන්නේ මටත් වෙන ස්ටැක් එකකට දැන් ස්විච් වෙන්න ගියොත් එහෙම මට ටික දවසක් යනවා මේ ස්ටැක් එකේ මොනවද තියෙන්නේ, කොහොමද මේ වැඩ කරන්නේ, මොනවද මේකේ තියෙන වේරියබල්ස්, මොනවද මේකේ තියෙන ඒ කියන්නේ මෙට ප්‍රෝග්‍රෑමින්ස් දේවල් මොනවද, ඒ වගේ දේවල් හිතලා මට අලුතෙන් ඉගෙන ගන්න පොඩි කාලයක් යනවා. හැබැයි DevOps කෙනෙක්ට අර බේසික් නොලෙජ් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් කොහොමද මේ කන්සෙප්චුවලි ප්‍රෝග්‍රෑම් එකක් ලියවෙන්නේ කියන නොලෙජ් එක තියෙනවනම් ඒක ඇත්තට ගොඩක් වටිනවා. අර කවින් කියෝ වගේ කියන්නේ දැන් ඇත්තටම අර ආපෝ පොඩි ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්ලැට්ෆෝම් ඇග්නොස්ටික් වෙන්න කියලා. ඒ කියන්නේ ප්ලැට්ෆෝම් ඇග්නොස්ටික් වෙනවා කියලා කියන්නේ ඔයා තනි ප්ලැට්ෆෝම් එකකට බයින්ඩ් වෙන්නේ නැතුව ඉන්නයි බලන්න පුළුවන් තරම්. ඒ කියන්නේ ඉස්සර නම් සමහර විට ඔයා කම්පැනි එකක් විදිහට මම කියන්නේ මේ AWS නමන එන්න කලින් සමහර විට ඔයා මොන හරි කම්පැනි එකකට ඔයා දෙනවා. ඒ දුන්නට පස්සේ එයාලගේ ටූල්ස් ටිකක් ඉම්ප්ලිමෙන්ට් කරලා ටූල්ස් එකක් ලියලා එයාලා වෙනම හදාගන්නවා සිස්ටම් එකක්. ඉතින් සමහර විට ඔයාට ඒ කම්පැනි එකේ සර්විස් එක හොඳ නැහැ කියලා හිතුනොත් එහෙම නැත්නම් ඒ කම්පැනි එකේ දෙන සර්විස් එක ඉෂුව එකක් තියෙනවා නම් සමහර විට ඔයාට වෙන තැනකට මාරු කරන්න හරි අමාරු වෙන්න පුළුවන්. ඔයා ඒ ටූල්ස් වලට ගොඩක් අර ඉකෝ සිස්ටම් එක ඇතුළේ බයින්ඩ් වෙලා තියෙනවා කියලා. මම ඒ කියන්නේ සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ හොඳම උදාහරණ තමයි දැන් iPhone එකක් Mac එකක් පාවිච්චි කරන කෙනෙක්ට Apple ඉකෝ සිස්ටම් එකකින් එළියට එන්න හරිම අමාරුයි. මොකද iMessages පාවිච්චි කරන අයා එයාගේ කන්ටෙක්ස්ට් එක ඔක්කොම ඔටෝමැටිකලි සින්ක් කරනවා, කෝල් ලැක් අවුත් ලැප්ටොප් එකෙන් ආන්සර් කරනවා, ඒ වගේ දේවල් හින්දා ඒ දේවල් අරගෙන යාට එතනින් එළියට යන්න විදිහක් නැහැ. එයා කොච්චර iPhone එකට අකමැති වුණත්, Android එකට යන්න විදිහ නැහැ. එහෙම නැත්නම් Mac එකට කොච්චර අකමැති වුණත්, Windows කියන්නේ normal laptop එකට යන්න විදිහක් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක තමයි ඔය කියන්නේ cloud කියන දේ ආවේ. ඒ කියන්නේ scale වෙන්න පුළුවන් වෙන easily provision කරන්න පුළුවන් වෙන ඒ දේවල් එක්ක. හැබැයි ටික කාලයකදී මේ cloud providers ලා තේරුණා නැහැ. අපිට පුළුවන් නම් අපේ මොන හරි service ටිකක් අමුතු විදිහට bundle කරලා අමුතු විදිහට ගැට ගහලා මේ දේවල් හිර කරගන්න ස්ටාර්ට් එකේදී. ඒ කියන්නේ beginning level එකේදී කම්පැනි එකක් මොකක් හරි platform එකක් තෝරගත්තොත් ඒ platform එක ඇතුලේ lock කරන්න අපිට chance එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි දැන් ආපහු අලුතෙන් ඒ කියන්නේ platform agnostic වෙන්න කට්ටිය හදන්නේ. මොකද හේතුව වෙලා තියෙන්නේ කියන්නේ මොකක් හරි එක platform එකක් තෝරගත්තොත් ඒ කියන්නේ දැන් පොපියුලර් cloud විදිහට තියෙන්නේ Amazon තියෙනවා, ඊට පස්සේ Azure තියෙනවා, එහෙම නැත්නම් Google cloud තියෙනවා. හැබැයි මීට අමතරව තියෙනවා popular නැති clouds. popular නැති ඒ කියන්නේ යම් තාක් දුරකට සමහර similar services තියෙන unpopular clouds තියෙනවා. ඒ example එක තමයි Alibaba cloud එක. ඒ කියන්නේ Chinese මොන හරි ඔය product එකක් යනවා නම් වඩා අනිවාර්යෙන් තියෙන ලොකුම option එක තමයි Alibaba cloud එක. එහෙම නැත්නම් Azure එකේ තියෙනවා Chinese වෙනම data center එකක් තියෙනවා. මොකද චයිනීස් මොන හරි හොස්ට් කරනවා නම් ඔයාට විස්තර ඔක්කොම දෙන්න ඕනේ. එතකොට එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ඒ පැත්තට නොයා, ඒ කියන්නේ පොලිටිකල් පැත්තට නොයා, අර ප්ලැට්ෆෝම් ඇග්නොස්ටික් වෙනවා කියලා කියන්නේ අර කමින් කියෝ වගේ. ඒ කියන්නේ මේ සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ තනි සිස්ටම් එකකට, එහෙම නැත්නම් තනි ප්‍රොවයිඩර් කෙනෙක්ට හිර වෙලා ඉන්න ඕනේ නැහැ. ඉස්සර අපි ඒ කියන්නේ පපර් චෙෆ් ඇන්සිබල් ඒවගේවල්ල එකන අපි රෙසිපිස් ලීන රෙස්පිස් ලීල අපි ඒෝ තියාගන්න අපි ඩිපලෝ කරන්න අපි අත්තරම අර කවිදුවගේ SSH කියක දැමට පස SSH කිය දාල් කිලිම වැඩ කරගෙන යන්න තියෙන්නේ හැබැයි ඊට පස්සේ අර පැනල් ලොප්සාවාට පස්සේ ඔහ පැනල්ල එකට යන පැනල්ලකට කියලා මේ ක්ලික් කරන මේ ක්ලික් කරන මෙතිින් ක්ලික් කරන එහැ මෙහැන් ක්ලික් කරට පස්සේ අවශ්‍ය කරන වර්ච මශන ය හදන හැ සහර වර්ච මශන ට කියන වර්ච මශන කියල නැත ඩට බේස කියන ඩට පේස කියල යන මක්කර වෙන නමක් දානවා වෙන නමක් දාල වෙන සිිටම් එකට ඩේට එක්ස්පෝට් කරන්න බැරිකමයන් කරරි එහම නැත්තන් ඩේට එක්ස්පෝට් කරත් ඩිරෙක් ලිම්පෝට් කරන්න බැරිකමයක් කරරි එහෙම එකන්නේ ඉන්ද ෆේස්ැන් ෆේස් වැලිය එකේදී ඔයා කැල්පිලෙට කල් වනු නෑ මේකෙන් එලියට යන එක ඊට වඩා පාඩුයි මොකද මට මීට වඩා දෙයක් කරන්න වෙනවා කියලා ඉතින් ඒ දේවල් එක්ක තමයි දැන් අර ප්ලැට්ෆෝම් ඇග්නොස්ටික් වෙන්න ගොඩක් කම්පැනිස් සහ ඩෙවොප්සල් උත්සාහ කරන්නේ ඒ කියන්නේ තමන් සොලියුෂන් එක වාට අද හිතුණොත් නෑ මට AWS හරියන්නේ නෑ මට ඇෂුවර් එකෙන් මෙච්චර ලාභෙට මට දෙනවා කිව්වා එතකොට මම යනවා මේකට එහෙම නැත්තම් හිතුණොත් නෑ මට මේ මොකුත් ඕනේ මට මගේ ඩේට සෙන්ට එක මට දැන රැකයක් තියෙන මගේ රැකයක මං කොලගේට් කරලා තියෙන බයාමිටල් සර්විස් වලට මං ක්ලවුඩ් එක අලුතෙන් මං ඩිප්ලොයි කරගන්නවා එහෙම නැත්නම් හයි වැලියබිලිටි ක්ලස්ටර් එකක් මං අලුතෙන් ඩිප්ලොයි කරගන්නවා ඩිස්ක් ක්ලස්ටර් එකක් මං අලුතෙන් ඩිප්ලොයි කරගන්නවා ඒක ඩිප්ලොයි කරගෙන මං වැඩ කරන්න යනවා ඉතින් ඒ වගේ කරන්න තමයි අර ප්ලැට්ෆෝම් ඇග්නොස්ටික් වුණාම ඒ කියන්නේ අර වගේ ටූල්ස් වලින් හදාගන්න බේස් එක ගොඩක් වටිනවා මොකද ඔයා එතකොට එක මොකක් හරි ප්‍රොවයිඩ් කෙනෙක්ට බැඳිලා නැහැ ඔයාට පුළුවන් එතනින් එළියට ගිහිල්ලා ඔයා ප්‍රොඩක්ට් එක ගලවගෙන යන්න. ඉතින් අනිත් පැත්තට ඇත්තටම මම දැකලා තියෙනවා ඒ කියන්නේ early stage startups තියෙනවා. අර විදිහට හරියට ඔප්ටිමයිස් කරගන්න නැතුව සහ future කියන්නේ cost prediction කරන්න නැතුව products කරන්න කියන එකෙන් ගොඩක් වෙලාවට හිර වෙලා සහ මම ඇත්තටම දන්න startup දෙකක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඒ හේතුව නිසාම අනිත් පැත්තට fail වෙන මොකද එයාලා funding සහ ඒ දේවල් අවශ්‍යයි ස්කේල් වෙන පටන් ගන්න පස්සේ ගොඩක් වෙලාවට cloud provider කෙනෙක්ගේ. වාර සමහර විට cloud provider කෙනෙක් ඔයා develop කරගෙන යනකොට අර නිකන් සල්ලි ගහ විසි කරනවා වගේ credits දෙනවා. මොකද ඒ හේතුව තමයි අර drug dealer කෙනෙක් පොඩි drugs චුට්ටක් දෙන්නේ. sample testing drugs ටිකක් ඔයාව අල්ලලා තියාගන්න. ඒ වගේ ඔයාට develop කරගෙන යන කාලය ඇතුළත කැමැති කැමැති services කැමැති කැමැති විදිහට කැමැති කැමැති තැන් වලින් අරගෙන පාවිච්චි කරන්න ඔයාට ක්‍රෙඩිට්ස් දෙනවා ඇති වෙනවා. හැබැයි ඔයා ස්කේල් එකට ඇවිල්ලා ඔයා මොන හරි ප්‍රොවිෂන් කරන්න පටන් ගත්තට පස්සේ ඔයා ස්කේල් කරන්න පටන් ගත්තට පස්සේ එතකොට තේරෙන්නේ නැහැ මේ ඩේටා ඉන්ග්‍රෙස් ඇන් ඉග්‍රෙස් වලට මෙච්චර ගාණක් යනවා. මොකද ඔයා තනි කෙනෙක් තනි ඩිවලපර්කින්ද ඔයා ටෙරාබයිට් ගාණක් ඔයාට මාසෙට කන්සියුම් කරන්න බැහැ ඩේටා වලින්. හැබැයි ඔයා ඒ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරාට පස්සේ ඔයාගේ කස්ටමර්ස්ලා 1000ක් නැත්නම් 2000ක් එකතු වෙලා ඔයාගේ ඒ කියන්නේ ඔයා ඉන්නේ අර බෙස්ට් කේස් සිනාරියෝ එකේනේ. ඒ බෙස්ට් කේස් සිනාරියෝ එකේදී ඔයා සමහර විට ඉමේජ් එක ලෝඩ් කරලා බලන විතරක් වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට ගියාට පස්සේ ක්ලයන්ට්ලා සමහර විට කෙලින්ම රෝ ෆුටේජස් දානවා, රෝ ෆයිල්ස් දානවා, ඒක හැඩ බෑඩ් කරනවා. එතකොට ඔයා අන්තිමට ලොකු බිල් එකක් එක්ක තමයි එන්ඩ් අප් වෙන්නේ. ඉතින් ඒ අන්තිමට නතර වෙන තැනින් ඒ ප්‍රශ්نين ගැලවෙන්න තමයි ඔය ගොඩක් දාලාට ඒ කියන්නේ දැන් අර ප්ලැට්ෆෝම් ඇග්නොස්ටික් වෙලා ඒ කියන්නේ ඒ දේවල් වලට හැරිගෙන යන්නේ.
ලහිරු ලහිරු කිපේට මම තව එකක් එකතු කරන්න කලින් ගියා මේ අහපු ප්‍රශ්නට උත්තර දෙන්න කලින් දැන් ඔය කට්ටිය ඇත්තටම මේ يعني cloud දානවා කියලා cloud වල තියෙන හැම service එකම පාවිච්චි කරන්න ඕනේ නැහැ ඇත්තටම ඒ කියන්නේ අපේ වැඩේට ඕනේ මොනවද ඒකෙන් අපේ ගානට cost එකට අපිට යන්න පුළුවන් මොන මොන services ද එහෙම නැතුව ඒ වෙනුවට තියෙන alternatives මොනවද සමහර services තියෙනවා ඒ කියන්නේ cost එක ඇත්තටම වැඩි නම් ඒ කියන්නේ cloud දානකොට cost එක වැඩි වෙන වෙලාවලුත් තියෙනවා සමහර ඒවා තියෙනවා cost එක අඩු කරගෙන ඒ වැඩේ කරගන්න පුළුවන් එහෙම නැත්නම් මේ service එක අපේ server ඒ කියන්නේ වෙන මොකක් හරි open source tool එකකින් කරගන්න පුළුවන් වෙන වෙලාවලුත් තියෙනවා ඒක ඇත්තටම තියෙන්නේ devops එක ගැන ඇත්තටම හොඳ clear idea එකක් තියෙන්න ඕනේ මේ deployment එක කරනකොට මේ මම මොන මොන tool ද use කරන්නේ මොනවද මේ cloud එකේ පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් මේ අනිත් cloud වල මොනවද ඒ වැඩේ යන cost එක කොහොමද කියන idea එකක් ඇත්තටම තියෙනවනම් තමයි නැත්නම් live වගේ කාලයක් ගියාම වෙන බිල දැක්කම ඔලිය අත ගහ ගන්න වෙන්නේ ඉතින් මේ මේ මෙච්චර බිලක් කොහමද ආවේ කියලා. ඊට පස්සේ මම අර කලින් ගහ ප්‍රශ්නෙට එන්න
දැන් ඩිවෝස්ට සොෆ්ට්වෙයා නොලෙජ් එකක් තියෙන්න ඕනද කියලා අහපුවාම ඇත්තටම දැන් අපි මුලින් කතා වුණානේ හදන කෝඩ් එක ඩිප්ලොයි කරන්න ඩිවෝස්. ඊට අමතරව ඩිප්ලොයි කරනකොට හැපි පාත් එකේදී ඔය දාන කෝඩ් එක කෙලින්ම ඩිප්ලොයි වෙන්න පුළුවන්. මොකද ඔය හැම කෝඩ් එකක්ම ඩිවලොපර්ගේ මැෂින් එකේ වැඩ කරපු කෝඩ්. හැබැයි ඔයා ඒක ඇත්ත ඇක්චුවල් එන්වයරන්මන්ට් එක ඩිප්ලොයි කරනකොට සෙටප් එක හුඟක් වෙලාට ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට හැපි පාත් එකෙන් පිට පැනලා මොන හරි ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට දැන් අපි කලින් කිව්වා සොෆ්ට්වෙයාර් කරන ඩිවලොපර්ස්ලට හැමෝටම ඩිවෝස් පැත්තේ ලොකු අයිඩියා ගන්න. එතකොට ඒ ප්‍රශ්නයක් එද්දී ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න, එහෙම නැත්නම් මේ කෝඩ් එකේ කරලා තියෙන දෙයක් හින්දාද සර්වර් එකේ ප්‍රශ්නයක් හින්දාද කියලා ඉන්න සාමාන්‍ය අයිඩියා එකක් ඇත්තටම ඩිවෝස්ට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් කරන කට්ටියටත් ඇත්තටම සාමාන්‍ය බේසික් නොලෙජ් එකක් ඩිවෝස් ගැන තියෙනවා නම් ඔය දෙන්නටම එක තුල ඔය වැඩේ ගොඩ දාන්න ලේසි. ඒ වුණාට දැන් සර්වර්ස් වලට ෆුල් ඇක්සස් තියෙන සෙටප් එක ගැන අයිඩියා එකක් තියෙන ඩිවෝස්ටට. ඒතර ඩිවෝස්ට සාමාන්‍යයෙන් හරි මේ ප්‍රශ්නේ ඉන්නේ මේ කේස් එකේ හින්දා මේ රේක පයින්නේ මේ කෝඩ් එකේ හින්දා කියලා හරි සාමාන්‍යයෙන් මේ කෝඩ් එකේ මේ එන්වයරන්මන්ට් එකේදී මේක දාන්න ඕනේ මේ විදිහට නෙමෙයි වෙනස් විදිහකට ලියන්න ඕනේ. ආන් ඒ වගේ හරි අයිඩියා එකක් තියෙනවා නම් ඇත්තටම ඔපරේෂන් එක කරන් යන මාරම ලේසි. ඒකට අනිවාර්යෙන් බේසික් අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව වැඩේ ඩිප්ලොයි කරලා දුවන් යනකොට මොන හරි ඉෂු එකක් ආවොත්, ඒ කියන්නේ කෝඩ් එකේ හින්දා එන බග් එකක් හින්දා එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ එහෙම නැත්තම් සිකියුරිටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එක්ක ඇටැක් එකක් වෙන මොකක් හරි ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නකෙදිත් ඇත්තටම ඒක ට්‍රබල්, ඒ කියන්නේ අපිට මොකද්ද උනේ ඇයි එහෙම උනේ කියලා හොයද්දී ඔය සොෆ්ට්වෙයාර් එක ලියපු කට්ටියත් ඊට අමතරව ඩිප්ලොයි කරපු දෙපාර්ශ්වයටම ඕක එකතු වෙලා තමයි ඕක විසඳන්න වෙන්නේ. ඒතරේ දෙපැත්තටම මේ දෙපැත්ත ගැන අයිඩියා එකක් තියෙන එක මාරම වටිනවා. මොකද මේක තනියම يعني අපි දැන් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් එහෙම නැත්නම් සිකියුරිටි එහෙම නැත්නම් ඩිවොප්ස් කියලා වෙන් කරලා ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකක් ගත්තොත් ඔක්කොම කඩ එක්කෙනෙක් කරන්නේ. එතකොට කම්පැනි ලොකු වෙන ලොකු වෙනකොට ඒ රෝල් වලට ඒ ටීම්ස් එක එක රෝල් හැදෙනවා, කට්ටිය ගන්නවා. හැබැයි එයාලට මට මේ ඩිප්ලොයිමන්ට් අයිති නැහැ, මට කෝඩින් අයිති නැහැ කියලා බේරෙන්න බෑ. මොකද ඕක තනි එක ප්‍රොඩක්ට් එකක එකේ කැලි. එතකොට එයාලට සාමාන්‍යයෙන් ඒ හැමදේම ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවා නම් ප්‍රොඩක්ට් එක මාර ස්මූත් විදිහට එළියට දාන්න පුළුවන්. ප්‍රශ්න මාර ගොඩක් අඩුයි. ඒ මොකද ඒක එක පැත්තක් කෝඩ් දැනගන්න ඕනේ කියන එකට එක හේතුව. ඊට අමතරව තමයි ඩිවෝප් අයිට කරන්න පුළුවන් තව දෙයක් තමයි සර්වර්ස් වල දැන් කෝඩ් එක දැම්මට පස්සේ ඩේ ටු ඩේ වෙන ඔපරේෂන්ස්. හිතන්න ඒ කියන්නේ කෝඩ් එකක් ඩිප්ලොයි කරන තැන ඉඳන් දැන් අපි කියවන සර්වර් එක බලා කියා ගන්න ඕනේ කියලා ඒක කරන වැඩවලදී ඊට අමතර ඩිවලොපර්ට මොනව හරි තව view මොකක් හරි visibility එකක් ගන්න ඕනේ වෙන තැන් වලදී මොනව හරි දෙයක් manual කරන දෙයක් automate කරගන්න මේ හැම දෙයකටම හොඳ feedback එකක් input එකක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි DevOps කියන්නේ. ඒතකොට එයා දන්නවා මේ setup එකේ හැටියට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒතකොට ඒක software එකකින්ද කරන්න පුළුවන්, එහෙම නැත්නම් already තියෙන tool එකකින්ද කරන්න පුළුවන් කියන එක වෙනම විසඳන්න ඕන දෙයක්. දැන් සමහර ඒවා වෙන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක් ලියලා කොට දාන්න පුළුවන් වෙන සිනාරියෝ දෙකක් තියෙන්න පුළුවන්. හිතන්න මොකක් හරි බෑකප් එකක් ගන්න එකක්, එහෙම නැත්නම් මොනවා හරි ලොග් වගේක් මැනේජ් කරගන්න වැඩක්, ඒ වගේ දේවල් සමහර දේවල් පොඩි ස්ක්‍රිප්ට් එකකින් හරි අපිට කොට දා ගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට ඇත්තටම මේ වගේ දේවල් ලියා ගන්න හදා ගන්න නොලෙජ් එකක් ඩිවෝස් කරන හැටි තියෙන්න ඕනේ.
right thank you මම ඔකට පොඩි ටිකක් ඇඩ් කරන්නම් කට්ටිය කියපඩ. ඇත්තටම මේ ඔය මේ අපි cloud එකකට bind වෙනවා කියන එක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. මොකද ඒකේ දෙක ක්‍රම දෙකක් තියෙනවා. ඒක ඇත්තටම එකක් තමයි අර කවින් කලින් කිව්වාගේ සමාලාට startup එකක් වගේ නම් එහෙම නැත්නම් කම්පැනික් නම් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධාන මේක තමයි කොච්චර ඉක්මනින් මාකට් එක ගන්න පුළුවන්ද කියන. එතකොට සමාලාට ඔය cloud services වල තියෙන serverless technology එහෙම නැත්නම් තියෙන ඒ services පාවිච්චි කරලා ටග් ගාලා product එක deploy කරලා deliver කරන්න පුළුවන්. ඒක short term goal short term plans වලදී නියමයි. first to the product, ඒ කියන්නේ product එක ඉක්මනට එළියට දාන්න පුළුවන්. නමුත් අපි එතකොට වෙන ප්‍රශ්නයක් තමයි දැන් උදාහරණ ගත්තොත් අපි ඔයගේ service එකේ API manager එකක් පාවිච්චි කරනවා කියලා ගියම එහෙම නැත්නම් අපි මොකක්hari storage engine එකක් පාවිච්චි කරනවා නම් ඒගොල්ලන්ට තව සතියකින් කියන්න පුළුවන් ආසරි අපි දැන් ඔය ඉස්සර දීපු කාට දෙන්නේ දැන් අපි ගන්න වැඩි වෙනවා රුපියල් 50කින්. එතකොට SaaS product එකක් වගේ deploy කරපු කෙනෙක්ට නම් මාර ප්‍රශ්නයක් වෙනක පාටම මේ ප්‍රොයිඩ එක පාට ගාන වැඩි කර දැන් අපේ කොස්ට එක 2x වලින් වැඩි වුණා ඒ වගේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමහරලාට ඔය හරියට ඔප්ටිමයිස් කරන එක ක්ලවුඩ් වල දානකොට වෙන්නේ නැහැ මම ඒක හොඳටම දැකලා තියෙනවා ඒකට හේතුව තමයි ඩිවලොපර් කිසිම කන්සන්ට්‍රේෂන් එකක් සා කන්සර්න් එකක් නැහැ රිසෝර්සස් යූටිලයිස් කියන ඒවා ගැන එයා කියන්නේ ආ මදි නා රෑම් එක වැඩි කරන්න ආ ඉන්ස්ටන්ස් ගාන වැඩි කරන්න ස්කේල් කරන්න කියලා තමයි එයා කියන්නේ නමුත් ඇත්තටම ගත්තොත් එහෙම මම සාමාන්‍ය පෞද්ගලික කරනවා නම් මම කරන්නේ per instance ඒ කියන්නේ per user අපි නෝ අපි ඒක අපි උදාහරණයකට ගමු ඒක SaaS product එකක් per user කෙනෙක් system එකේ active වෙනවා නම් කොච්චර resources ප්‍රමාණය කේ user ට යනවා එතකොට අපිට user ට cost එකක් හදන්න පුළුවන් අපේ active users ලා 400ක් ඉන්නවනම් එක user කෙනෙක් වෙනින් අපේ cost එක මෙච්චරයි කියලා ඉතින් ඒ වගේ cost in කරාට පස්සේ අපි ඒ cost එක ඇතුලේ ඉන්න නම් DevOps ආ development team දෙකම එකතු වෙලා මේ resources optimization වගේ දේවල් කරගෙන යන්න ඕනේ. එතකොට ඒ වගේ ලොකු මේකක් තියෙනවා cloud වලට ගියාම තව වෙන දෙයක් තමයි ඔය වගේ මර කිව්වා වගේ pricing change එකක් හරි මොන හරි වෙන cloud එකකට move වෙන්න විදියක් නැහැ. මොකද cloud එක මත ගොඩක් dependent ඉන්න හින්දා. ඉතින් ඒ වගේ වෙලාවට කාට හරි කියන්න පුළුවන් right එකට හොඳ වැඩේ තමයි cloud agnostic විදියට product එක deploy කරන්න. එහෙම කරන්න ගියාම මම ගොඩාක් කතා කරලා තියෙන මිනිස්සුත් එක්ක ඒ අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක මාර ප්‍රශ්නය. අපි කතා කරලා ගියොත් ඒගොල්ලෝ කතා කරලා කියනවා දැන් මොන cloud service එකද මොන cloudද? cloud යන්න පුළුවන්ද? cloud යන්න පුළුවන්ද කියන එක තමයි question එක අහන්නේ. cloud යන්න පුළුවන්ද කියන එක question එකක්. ඒක question එකක් නෙමෙයි. ඕනම product එකක් cloud එකේ දාන්න පුළුවන්. ඒක not an issue. හැබැයි cloud ගිය product එක වෙන එකක දාන්න පුළුවන්ද අහන එක question එකක්. ඒක right question එකක්.
ඒක ක්ලවුඩ් කියන කලින්ග දැන් අර නිකන් ලස්සන වචනයක් කියලා නේ හැමෝටම
ලස්සන වචනයක්
ක්‍රිප්ටෝ බිට් ක්‍රිප්ටෝ මොනද
ඒ AI AI
අනේ ඔ ඒව දිනවනේ
ඔව් ඒක ඇහුවේ මගෙන් ඇහුවේ මේ ලංකාවේ ලොකු IT කම්පැනි එකක කෙනෙක් ඕක ක්ලවුඩ් යන්න පුළුවන්ද කියලා ඉතින් ක්ලවුඩ් යන්න පුළුවන්ද කියලා හැම මට එකටත් දෙන්න උත්තරයක් තිබ්බා ඔව් යන්න පුළුවන් එතන කොයි ක්ලවුඩ් එකද කියලා මං කෝන්නේ එක පුළුවන් ඒගොල්ලන්ට ඒක ඔළුවට ග්‍රාස්ප් වෙන්නේ නැහැ මේ දැන් මේ ප්‍රොඩක්ට් එකක් හදුවම අපි ඒක ඇෂුවර් වලට විතරයි පුළුවන් AWS වලට විතරයි පුළුවන් එහෙම නැත්නම් Google Cloud එකට විතරයි පුළුවන් එහෙම ප්‍රොඩක්ට්ස් හදන්න ඒක වෙලා තියෙන්නේ ඒ කම්පැනි වල වැඩ කරන අය සා කම්පැනි වල concepts ඇදලා දිනවා මම හිතන මේ කවින්ටත් මේකට වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රයිමරි ගෝල් එක තමයි ප්‍රොඩක්ට් එක අවුට් කරන එක ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ බිල කීය දෙන්නේ මාසෙට කීයක් යනවද මේ මේක ස්කේල් කරනකොට ප්‍රශ්න සහ තවත් දෙයක් තමයි ඔය ඇත්තට පැනල් ඔප්ස් ලට තියෙන මේ ප්‍රශ්නයක් තමයි මම දැකලා තියෙන්නේ ඒක බර්දියට කවුරුත් ගන්න එපා ස්කේලින් කියන කන්සෙප්ට් එක තේරෙන්නේ නැහැ යට ලෙවල් එකෙන් ඒ කියන්නේ ඇත්තටම ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ස්කේලින් කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ දන්නේ හරි RDS තියෙනවා ඉලාස්ටික් කවුඩ්ස් තියෙනවා මේක දැම්මා මේක දැන් ස්කේල් කරන්න පුළුවන් කියන වචන ලින්ක් ගොත් ඒගොල්ලන්ට තේරෙනවා. හැබැයි මම ගිහිල්ලා කිව්වොත් එහෙම මේකට ඉන්ස්ටන්ස් ටිකක් දාන්න පුළුවන් අපිට MySQL master slave configuration එකක් දාන්න පුළුවන් multi slave read only slaves දාන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම මේක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එතකොට මොකද්ද මේ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අර හරි important fundamentals දැනගෙන ඉන්න එක fundamentals දැනගෙන ඉන්න එක මාර වැදගත්. එහෙම නැතුව අර වගේ දේවල් වුණාම වෙන්නේ ඇත්තටම මෙහෙමයි මේක කිසිම ප්‍රශ්න නැහැ ජොබ් එකක් හොයන කෙනෙක්ටවත් ජොබ් එකක් කරන්න යනවටවත් ඒකට කිසි ප්‍රශ්න නැහැ මොකද මේ දැන් එන්වයරන්මන්ට් එක හැදිලා තියෙන්නේ මේ විදිහට තමයි ඒක නිසා පන්දුලේ ජොබ් හම්බ වෙන්නේ නැති ඒ කිසි ප්‍රශ්නයක් නැහැ මැජික් වර්ඩ් ටික දන්නවනම් ඇති AWS තියෙන
ඇත්තට වචන ටික ඕනේ
ඔව් වචන ටික දන්නවනම් මේක අපි කරිය ගයිඩ්ස් එකක් වෙයි
ML ops ඔක්කොම කියන්නේ තව ඔප්ෂන් ගත්තේ. හැබැයි ඒකට අපේ ඇත්තට සමහර අයට නිකන් ඩේටාබේස් ෆන්ඩමෙන්ටල්ස් දන්නේ නැතුව ඇප්ලිකේෂන් එකක් ස්කේල් කරනවා තඩි ඉන්සර්ට් ඉන්ට ක්වරි එකක් ලොක් වෙලා තියෙනවා.
ඉතින් හරියට හරියට
ඒක ස්කේල් කරත් මොනවත් වෙන්නේ
නැහැ නේ. ඒක ඒක නෝග කොමන්ලි තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමහර වෙලාවට ඉන්ඩෙක්ස් කරන ඩේටාබේස් එක හරියට සමහර විට ඒ SQL query එක 10 times fast වෙන implement කරන 20 times fast
වෙනවා. ඒක මේ නෑ ඒක මට මේ හුඟක් දැකලා තියෙන අර ඇත්ත fundamental software design වල අර මේ decompose කරලා normalize කරලා නෑ database. හුඟක් හවු වෙලා තියෙනවා. ඕන තරම් හවු වෙලා
තියෙනවා. අන්තිමට මේ ඒ කියන්නේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනවා කියන කතාව තමයි තියෙන්නේ.
හරියට හරියට මං කටිර පොඩි රිමයින්ඩර් දෙන්න, අපි දැන් කයකට ආපු හින්දා මේ අපි පොඩි චාන්ස් එකක් දෙමු, පල්ලැහින් ඇයට ක්වෙස්චන්ස් තියෙනවා නම් අහන්න. ඊට අමතරව කට්ටියට අපි කියන්නම් මේක ටෙක් කතා වල රෙකෝඩින් එකක් විදියට යනවා. කවුරු හරි එහෙම අකමැති කමක් තියෙනවා නම් තමන්ගේ නම කියනකොට ඒ වගේ දේවල් වලට පොඩ පොඩ මැසේජ් එකක් දාලා කියන්න. අපි දැනට නම් නොකිය බලමු. අපි මයික් එක හෑන්ඩ් ඕවර් කරාට පස්සේ කතා කරන්න පුළුවන්. ඊට අමතරව
මං මේ කියන්නේ දැන් DevOps කලින් තිබ්බේම නැති ටීම් එක DevOps ඉම්ප්ලිමන්ට් කරපෙ කෙනෙක් ඉන්නවා මෙතන.
ඔව්.
අපි යාට මයික් එක දෙමුද පොඩ්ඩක් බලන්න.
ඔව් දෙමු. අපි මේ දැන් මයික් දෙක කවුද කියලා මලින්දට පුළුවන් මල්ලි දෙන්න මයික් එක මම වට ඇඩ්මින්. ඔව් මයික් එක දෙන්න. මේ ඊට අමතරව මම මේ මෙතන ඉන්න අයට මයික් හෑන්ඩ් ඕෆ් කරන්න. ඕගලන්ට පුළුවන් ක්වෙස්චන් එක අහන්න.
මට දැන් මේ ලිස්ට් එක පොඩ්ඩක්
ඉන්න. හයි කලින්ග.
ඔව් කල්හරි.
මට මේ තියෙන ඇත්තනම් ප්‍රශ්නයක් නෙමෙයි, පොඩි ඔපචුනිටීස් දෙකක් තුනක් ගැන අප්ඩේට් එකක් දෙන්න කමක් නැද්ද මං අප්ඩේට් එකක් දුන්නට?
කලහර මෙතන, ඒ කියන්නේ ඔයා ජොබ් පෝස්ටින් එකක් කරනවා නම් මෙහෙම කරන්න, අපේ ටෙක් කතාව ගෲප් එක තියෙනවා, ඔයාට පුළුවන් ඒකේ ගිහිල්ලා සබ්මිෂන් එකක් දාන්න. රයි, thank you.
cool, thank you.
okay. කතාව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මයික් රික්වෙස්ට් කරන්න පුළුවන්. ඔය දකුණු පැත්තේ තියෙන බටන් එක ගෙවුවාම පැත්තේ දකුණු පැත්තේද ඒක ගෙවුවාම ගන්න පුළුවන්.
තිලින්න කියන්නකෝ කොහොමද මේ සැකු තිනවා කියන්නේ කොහොමද මේ ඉම්ප්ලිමන්ට් දැන් ඔයා ටීම් එක අපි කියන්නේ නැතුව ගියමු ඒක දැන් මම දැන් තැනක ඔයා කරානේ ක්වලිටි ඔප්ස් නැතුව ඊට පස්සේ ඔක කොහොමද සාමාන්‍යයෙන්
අපි ඔය ටීම්ල සමනෙන් එකන ඔගොල කියපු ඇත්තම කතා කරපු ගොඩක් දේවල් අහගෙන හිටියා. ඇත්තම ඒ කියන්නේ ගොඩක් දේවල් ඒ කියන්නේ ඔක්කොම ඇත්ත. බට් අර ඉන්ඩස්ට්‍රි එක දැන් ගොඩක් හැදිලා තියෙන්නේ අර ඒ කියන්නේ මනින්දා කිව්වා වගේ අර DevOps කියන කල්චර් එක බිල් කරන්න හදන ඕගනයිසේෂන් මාර අඩුයි. අර ටූල් සෙට් එක පුරුදු වුණාම ඔය DevOps කියලා දාන ටයිප් එකේ බට් අවුල තියෙන්නේ දැන් ඔය ටූල් සෙට් එක අපි කොහෙන් හරි හොයාගෙන ඇවිල්ලා කෙනෙකුට ටියුටෝරියල් ලැබ බලලා ඔක ඉගෙන ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර සම්පූර්ණ ටීම් එකම රෙඩි නැත්නම් ඔය DevOps කල්චර් එකට මාරු වෙන්න. ඒ කියන්නේ අපි තාමත් ඩිප්ලොයිමන්ට් එක දාන්නේ සිකුරාදට නම් හරි එක දවසක මහරෑට නම් මං කියන්නේ අර DevOps කියන ප්‍රැක්ටිස් එකක් අපි නැහැ කියන එක. එතකොට අර ඒක හදන්න මාර්ගයක් අපි දෙන්න ඕනා. ඒ කියන්නේ අර මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න. ටූල්ස් ටික ඉන්ට්‍රොඩියුස් කරන එක ස්මූත්ලි ගියා කොහොමත් ඊට පස්සේ ඔයගයගේ කල්චර් එක හදන්න ඩෙවලොපර්ස් ලගේ. ඒතර අපි කොච්චර ටූල්ස් ඉම්ප්ලිමන්ට් කරත් වැඩක් නැහැ. ඩෙවලොපර් හැමදාම ස්ප්‍රින්ට් එකේ අන්තිමට ඔක්කොම ඉවර වෙලා සිකුරාද හවසට නම් ඩිප්ලොයිමන්ට් එක දාන්න ඉන්නේ. එතකොට ඔය ඩෙවලොප්මන්ට් සයිකල් එක ෆාස්ට් වෙන්නේ නැහැ DevOps නිසා. එතකොට ඒක එක පැත්තක් අපි ફોકસ කරපු සහ ගොඩක්ම හදන්න try කරපු ඔක කරගෙන යද්දි. එතකොට ඊළඟට ප්‍රශ්නේ උනේ දැන් අර බිස්නස් පැත්තෙන් ගොඩක් වෙලාවට බලනවා මේ DevOps කෙනෙක් වුණාම ඔයා ඔපරේෂන්ස් බලන්නත් ඕනේ. දැන් ඔය DevOps ලා සමහර විට සපෝට් පැත්තෙන් එනවා. සමහර ලාට ඔපරේෂන්ස් කර කර ඉඳලා ඔපරේෂන්ස් ඇති වෙලා මට දැන් DevOps කරන්න ඕනේ කියලා හිතත් එනවා. සහ බිස්නස් වල ගොඩක් දැන් වල මම දැකපු දේ තමයි අර බිස්නස් එකේ මයින්ඩ්සෙට් එක හැදිලා තියෙන්නේ ඔයා DevOps කිව්ව ගම මොකයි ප්‍රශ්නයක් තිබ්බොත් දැන් ඩෙවලොපර් කියනවා මේක මට බලන්න බෑ කියලා. ඒතකොට තව කවුරු හරි කියනවා මේක මටත් බලන්න බෑ කියලා. සමහර ඕගනයිසේෂන්ස් තියෙනවා අන්න ඒ වගේ දාලා මේක DevOps ටීම් එකට දාලා බලමු කියලා. ඉතින් අර ඔය වගේ ප්‍රශ්න ගොඩක් එක්ක මේ මලින්දා කිව්වා වගේ මේ සෑහෙන ඒ කියන්නේ අර මයින්ඩ්සෙට් එක හදාගන්න එක තමයි මං හිතන්නේ ගොඩක්ම අමාරු දෙය සහ ඒක හරියට කරන්න පුළුවන් නම් මේ ඉතුර ටූල්ස් ටික ඉන්ට්‍රොඩියුස් කරනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මම දකින දේ.
එතකොට තියෙන දැන් කෝපරේට් පැත්තෙන් වගේ ආව චැලෙන්ජ් මොනවද? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් පොලිසි සහ අනිත් ටීම් තව දැන් ඔය කරන වැඩේම සමහර කොම්පෝනන්ට් කරන තව තව ටීම් ඉන්න පුළුවන්. ඒත් ඒ වගේ වෙද්දී කොහොමද ඒක මෙන් මොන වගේ ප්‍රශ්නද වටාවේ?
ඔව් එතනදී අයියේ ගොඩක් කලාවට උනේ අර දැන් ඒ කියන්නේ ඕක එකම දේ ටීම්ස් ගොඩක කරන්න ගියාම ඒතර ඒගොල්ලෝ ගොඩක් කලාවට බලන්නේ අර එක තැනකට ඔක්කොම ටික එකතු කරලා ගන්න. බට් අර ඕක මයික්‍රෝ මැනේජ් කරන කෙනෙකුට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා කියන එක මුලදී තේරෙන්නේ නැහැ. එතකොට බිස්නස් පැත්තිනුත් ඒ ෆේෂන්ස් එක තියෙන්න ඕන සහ අපිව විශ්වාස කරන්න ඕන මේක කරයි කියලා මේගොල්ලෝ. ඒතර දැන් ඔය ඔය කියන ප්‍රශ්නේ අපිටත් තිබ්බා. මේක මේ විදිහට කරන්න පුළුවන්ද කියන එක. බට් ඒක අර මාසයක් දෙකක් කරගෙන ගියාම ඒක ඇත්තටම බිස්නස් එකට අන්තිමේට අපි ඒ කියන්නේ සති දෙකක් ඉඳලා දාන ඩිප්ලොයිමන්ට් එක අපි අදවසට කට්ටි එකතු වෙලා කොහොම හරි දානවා නම් ඒක දාලා ප්‍රොඩක්ට් එක ස්ටේබල් රෙවෙනියු එකක් ජෙනරේට් වෙනවා නම් එතකොට බිස්නස් එක රිලැක්ස්ඩ් ඇත්තටම. එතකොට මාර ඔපචුනිටි එකක් තියෙනවා මේක වර්ති කියන එක. ඒ කියන්නේ ඕක අන්තිමට ඉවෙන්චුවලි අපි කරන්නේ කොහෙන් හරි බිස්නස් එකකට සල්ලි අරන් එන එකනේ. එතකොට අර ඒ සල්ලි ගේන රවුම ගොඩක් හයියෙන් කරකැවෙනවා කියලා දැක්කම මේ පැත්තට ඉන්වෙස්ට් කරන එක බිස්නස් එකෙන් කරනවා. දැන් මට තිබුණ චැලෙන්ජ් වලදී අර තැන් තැන් වල රෙප්ලිකේට් වෙන දේවල් කොහොමද අපි කරන්නේ කියන ප්‍රශ්නේදී ගොඩක් වෙලාවට ආවේ අපි ඒක කරලා පෙන්නුව මේක මේ විදිහට ඉක්මනට කරන්න පුළුවන් කියන එක. එතකොට ඇත්තටම මේ කාලයක් ඇති බිස්නස් එක ට්‍රස්ට් කරා ඒක කරන්න පුළුවන් කියලා කොහොම තමයි අපි ආපු ගමන ඇත්තටම.
Thank you Tilna මේ ලොකු හොඳ ඉන්සයිට් එකක්. මම හිතන්නේ දෙන්නෙක් ඉන්නවා මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
සැක් මං හිතන්නේ පොඩ්කාස්ට් එකක් කරනවනේ ඩිවෝස් ගැන.
සැක් හරි සෝරි යා මේ මොනවාද නෑ මට ප්‍රශ්නමකුත් නෑ පොඩ්ඩක් ඇඩ් කරන්න ඕනේ කිව්වේ වලට මේ මොකද්ද මෙතන ගොඩක් කතා කරේ අපි ටෙක් මං අහන් හිටිය මුළු සෙෂන් එකම හොඳයි. යස් ඉන්ටෙන්ෂන් එක හොඳයි බට් වැරදි හිතන්න එපා. ගොඩක් කතා කරේ ටූල්ස් ගැන බට් මොනවාද කල්චර් ප්‍රැක්ටිසස් ගැන කතා කරන ඇත්තනම අර කලින් අපේ කවුද කලින් කතා කරපිටින කතා කර කිව් විදිහට මේ අපි කල්චර් ගැන ගොඩක් කතා කරේ නැහැ ඇත්තටම. සෝ ඩෙවොප්ස් කියලා කිව්වම බේසිකලි මේන්ලි කල්චර් කල්චර් එක ඇවිල්ලා ගොඩක් දේවල් තියෙනවා ලයික් කොහොමද කොලබරේට්ලි වැඩ කරන්නේ. දැන් කිව්වනේ අර බෝල මං සිම්පල් වාචන ලින්ක් කිව්වොත් එහෙම අපි කට්ටිය බෝල පාස් කරනවා මේක මෙයාගේ වැරද්දක් මේක මෙයාගේ වැරද්දක්. කවින් කලින් කිව්වා මේ යා මොනවාද මේ කවින් හරි සෝරි යා කවුරු කිව්වා මේ ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරන්නේ නැහැ බට් ඩෙව් වැඩ කරනවා කියලා. යස් ඒ වගේ ඒක ඒක කඩන්න තමයි ඩෙවොප්ස් කියන මේ concept එක එන්නේ. collaboratively වැඩ කරන්න blameless culture එකක් තියෙන්න ඕනේ. කාටවත් blame කරන්න බෑ. ඒක team එක ගන්න ඕනේ. අනිත් එක automation processes තියෙන්න ඕනේ and especially sharing feedback. DevOps කියලා කියන්නේ එකිනෙක job යන්නේ මගේ ඇරියට නම් මම DevOps engineer කෙනෙක් but මම කැමති නැහැ DevOps engineer කෙනාට. basically DevOps කියලා කියන්නේ not single person work. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් collaborating. ඒක team එකක් වැඩ කරන්න ඕනේ. ඒක ඒක project manager ඉඳන් developer QA security ඔක්කොම ඉන්න පුළුවන්. basically එක එක්කෙනෙක් වැඩක් නෙමෙයි. ඒක collaboration of work. so එතන තමයි culture හැදෙන්නේ. so ඊට පස්සේ practices තියෙනවා. practice වල තමයි අපි ඉන්නේ කතා කරන්නේ. අපි IAC යනවද, GitOps යනවද, continuous integration යනවද, delivery, deployments and automation release management and observability monitoring තව ගොඩක් areas තියෙනවා පැත්තෙන්. ඊට පස්සේ තමයි tools එනේ. tools වල තමයි අපි කතා කරන්නේ. අපි linux දැනගන්න ඕනේද මම නම් කියන්නේ ටූල්ස් කියනක ඇවිල්ලා ඕන එකෙන්ද කරන්න පුළුවන් ටියුටෝරියල් එකක් කරවලා හරි කරන්න පුළුවන් බට් ප්‍රැක්ටිස් ඇන් කල්චර් කියන එක එන්න ඕනේ බිකෝස් කොහොමද කරන්නේ කියලා. ෆෝර් එක්සැම්පල් අපි DevSecOps ගැන කතා කරා. හරි DevSecOps ගැන කතා කරන අපි Zinc හරි හිතන්න ඕනේ XSIQ හරි ටූල් එකක් යූස් කරනවා අපි vulnerability search කරන්න කෝඩ් එක. එතකොට කෝඩ් එක අපි commit එකෙන්ද search කරන්නේ නැත්නම් අපි artifact එකෙන්ද? හිතන්න commit එකේම scan කරලා ඒ commit එක block කරලා අපිට reject කරන්න පුළුවන් නම් අපි එතන හොඳටම DevSecOps use කරනවානේ. හිතන්නකෝ commit එකට කවුරු හරි push කරනවා AWS access key and secrets. ඒක bad practice එකක්. so එතනම අපිට ඒක එතනම අපිට ඒක block කරලා අපිට ඒක නවත්තන්න පුළුවන් නම් අන්න එතනත් අපි හරියටම ඒ practices use කරනවා. ඊට පස්සේ හිතන්නකෝ අපි ඊට පස්සේ artifact එක හදන්න ඒක maybe maven package එකක් වෙන්න පුළුවන් නැත්නම් continue image එකක් වෙන්න පුළුවන්. continue image එක නම් image එක අපි scan කරන්න ඕන right. so අපි එතනත් දාන්න. එතකොට අන්න ඒ වගේ තැනක තමයි අපි හරියටම මේ ප්‍රැක්ටිසස් යූස් කරන්න පුළුවන්. සෝ මමන සිම්පලි ගැන එක වෙලා ගොඩක් ගැනාව බට් සිම්පලි කියන්නේ ටූල්ස් දැනගන්නන යෙස් බට් ප්‍රක්ටිසන් කල්චකර මයින්ලි දැනගණ්ඩෝනේ ඒ අපිට මයින්සෙට් කදාගන්න බැරනම් කලින් විරාජකයෝගේ මයින්සෙට් කදාන්න බැන වැඩන්න විකෝස් මයින්සෙට් මැටර්ස් ඒක මං කියන්නේ ගොඩ ලංකා කම්පනි දක්න දත්තම ඒක මේ බලන්නේ බලන්නේ කෙලින්ම මන් දැකලා තියෙනවා නෙට්වර්ක් ඩෙවොප්ස් ඉන්ජිනියර්ස් ලකිලිලනවා AWS ඩෙවොප්ස් ඉන්ජිනියර්ස් ලකිලිනවා Azure ඩෙවොප්ස් ඉන්ජිනියර්ස් ලකිලිනවා බට් මන් දන්නේ මොකද්ද ඩෙවොප්ස් ඉන්ජිනියර්ස් කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා බට් ඒක ඒක අර වගේ ඇදිච්ච සීන් එකක් බට් යස් බට් අනිත් එක තමයි ඩෙවොප්ස් ඉන්ජිනියර්ගේ ප්‍රෝග්‍රෑමින් ගැන ආලා තිබ්බා යස් අනිවාර්යෙන් දැනගන්න ඩෙවොප්ස් ඉන්ජිනියර් කියලා කියන්නේ අනිවාර්ය ඩෙවලොප් කෙනෙක් ඩෙවලොප් ඉන්නේ තමයි මේන්ලි වෙන්නේ බට් ඔයා ඉන්නේ නෙට්වර්ක් ෆීල්ඩ් එකේ හරි සිස්ටම් ඔපරේෂන් සිස්ඔප්ස් නම් යස් වඩත් වෙන්න පුළුවන් බට් ඔයා බේසික් ලොජික් ටික දැනගන්න ඕනේ හිතන්නකො ඔයා ඉවන් දෝ ඩෙවොප්ස් ඉන්ජිනියර් කෙනෙක් ක්ලවුඩ් ෆෝමේෂන් ස්ටැක් එකක් ලීනවා ඔයා නෝමල් එකෙක් ක්ලීන් එකක් නෑ ඩෙවලොප් කෙනෙක් ක්ලීන් එකක් නෑ දෙකක් නේ එයාගේ ලොජික්ස් තනිකර වෙනස් එයා ලයින් 1000කින් ලීන් එකක් නා 500කින් 600කින් ලියන්න පුළුවන් හොඳ ඩෙවලොප් කෙනෙක් නා එයාගේ ලොජික්ස් ටික යූස් කරලා යස් සෝ ඒ වගේ දේවල් ඊට පස්සේ ඔබ්සර්වබිලිටි ගත්තම වාස්ට් ඒරියක් අපි අනිත් එක මම ආන් හිටිය අපි කාම්ස් ෆ්‍රේම්වර්ක් ගැන කතා කරේ නෑ ඩෝරා මැට්‍රික්ස් ගැන කතා කරේ නෑ සෝ බේසිකලි ඒවා මාර ඉම්පෝර්ටන්ට් ඩෙවොප්ස් ඉන්ඩස්ට්‍රියට එද්දී අනිවාර්යෙන් කතා කරන්න ඕනේ ඒවා සෝ මං කියන්නේ මේ සෙෂන් එක රීලි හොඳයි හොඳයි හොඳට ඒ කියන්නේ කට්ටි ඩෙවොප්ස් කියන්නේ මොකක්ද කියන එක එක්ස්ප්ලේන් කරා බට් ඇස් ෆීඩ්බැක් බිකෝස් ඩෙවොප්ස් කල්චර් එකේ තියෙන එකක් තමයි ෆීඩ්බැක් කියන එක කල්චර් එක අනිවාර්යෙන් ඒක කවදාවත් අපි බ්ලේම් ඒ කියන්නේ ඔෆෙන්ස් ඉදිරිය ගන්නෙ නැහැ මට කවුරු කිව්වොත් මේක මේ කියලා වැරදි කියලා මං ඒක බාර ගන්නවා බිකෝස් ඒක කල්චර් එකේ තියෙන එකක් හියුමන් කමියුනිකේෂන් එක හරි ස්ට්‍රොง තියෙන්න ඕනේ සෝ ඒක අරගෙන අපි ඊළඟ එකේදී ඊළඟ වර්ෂන් එක අපි ඩිප්ලොයි කරනවා වගේ අපි හරියට දානවා සෝ යා ඒක ඇඩ් කරන්න ඕනේ ඒක වාස්ට් ඒරියා තමයි දෙක තුනක් හරි කතා කරන්න පුළුවන් බට් මම හිතන්නේ ඊළඟ එකේනට මම chance එක දෙන යාගේ ප්‍රශ්න ආන්න සෝ thank you
සැක් අපි ඊළඟ පාර කතා කරමු හෂාන් අහන්න පුළුවන්
මට ඇත්තටම මේතෙන් පොඩි දෙයක් එකතු කරන්න يعني මේ සැක් කිව්ව කතාව يعني 100% agree but ඒ කියන්නේ මම කැමති ඒ DevOps කියන එකමුත් එලියට අරගෙන whole company culture එකක් විදිහට ඒ practices ඒ කියන්නේ ඇත්තටම අර අපි කතාවුන් නැති පැත්තක් තමයි ඒ කියන්නේ මේ DevOps කියලා ගත්තට පස්සේ ඒකේ තියෙන philosophies මොනවද ඊට පස්සේ practices මොනවද අපි ඇත්තටම අපි පිටිපස්සේ ඉඳලා ඉස්සරහට තමයි කියන්නේ මොකද DevOps කියලා ගත්තට පස්සේ ඒකේ culture එකක් තියෙනවා ඒ culture එකේ තියෙන philosophies ඊට පස්සේ practices තියෙනවා ඒ practices වලින් තමයි ඊට පස්සේ tools වලට යන්නේ අපි ඇත්තටම මේ කතාව ආවේ tools වලින් ප්‍රශ්නයක් හින්දා අපි අනිත් පැත්තට තමයි ආවේ සැක් එකතු කරපු එක ගොඩක්ම සෑහෙන වටිනා කැලක් මේ සහ මේ අපි ඇත්තටම පුළුවන් නම් මේක DevOps නෙවෙයි කෙලින්ම company culture එක විදිහට කියන්නේ blameless culture එක විදිහට ගේන්න පුළුවන් නම් ඇත්තටම සෑහෙන වටිනවා
ඔය කියන route එක agile delivery නම් මම ඒ වගේ දැනගෙන අර අපි continuous monitoring ගැන කතා කරේ නෑ ඒ වගේ දැන් අර කියපු විදිහට අපි ඇත්තටම DevOps team එකක් විදිහට enable කෙනෙක් වගේ තමයි ඉන්න ඕනේ. එතකොට මේ metrics කෙලින් automatically අරගෙන අනිත් පැත්තට developers ලට යවන්නේ. ඒක ඇත්තටම අර හරි team effort එකක් ලොකු මේ paradigm shift එකක් තමයි දැක් කියපු ඉතින්.
හෂාන් ඔයාට question එක අහන්න පුළුවන්.
Thank you front එක දුන්නට මේ මාත් අර සැක්කුව කතාවට ගොඩක් එකඟයි. ඒ කියන්නේ ඒ වගේම කල්චර් එකක් තමයි මම වැඩ කරන කම්පැනි එකේ තියෙන්නේ. ඒ කියන්නේ මම ඒක පස්සේ කියන්නම්. මට ඇත්තටම මේ ටෙක්නිකල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවා නම් පුළුවන් නම් මට උත්තරයක් දෙන්න. මේ මට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් මේ මම thinking මේ අපේ ඇප් සූට් එකට Jenkins CI/CD pipeline එකක් develop කරනවා. එතකොට මට තියෙන්නේ අපි මේ cloud වල තමයි host කරලා තියෙන්නේ. එතකොට මගේ pattern එක තමයි immutable infrastructure කියන pattern එක follow කරන්නේ, try කරන්නේ. එතකොට IAC විදියට හැමදේම ලියනවා. Terraform use කරනවා සහ මේ pipeline එක just Jenkins. එතකොට අර K test උඩ තමයි දුවන්නේ මේ මංකල්ල තියන්නේ කියන ඇප්සුට් එක තියෙනවා මයිකෝ සර්විසස් පැටන එක තියෙන්නේ. එතකොට මේ මයිස්ටේජස් ඔක්කොම හදනවා. හැබැයි මම ඩිප්ලෝයි එක කරන්නේ ටෙරාෆෝම්මදී. මට මේක කොහෙවත් හොයාගන්නේ නැහැ. ඒකයි මම අහන්නේ කාට හරි සිමිලර් එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා මේක ගැන දැනගන්න.
ඒ කියන්නේ මේ සෝස් කෝඩ් එක ඩිප්ලෝයි කරන්නේ ටෙරාෆෝම් ත්‍රූ.
ඒ කියන්නේ බිල්ඩ් කරන එක මේව ඇසම්බල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තමයි හැම වෙලේම අප්ඩේට් කරන්නේ. ඒ කියන්නේ දැන් ටෙරාෆෝම් වල තියෙනනේ ටාගට් ඔප්ෂන් විදිහට අපිට සිලෙක්ට් මේ ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මම ඉදිරියට මගේ සර්වර්ස් ටික මේ හැම වෙලේම කියන්නේ AWS උඩ දුවන්නේ. එතකොට හැම වෙලේම මම පැක ට්‍රූ මම ඉමේජ් බිල්ඩ් කරනවා. ඒ කියන්නේ for each deployment කියන්නේ development වරම්
basically Jenkins trigger කියන්නේ commit එකක් Jenkins trigger කරනවා. Jenkins trigger කරාට පස්සේ Terraform වලින් VM වලට සහ Packer වලින් ඔයාගේ app එකේ build එකක්
යනවා. ඒ කියන්නේ Amazon නේ. එතකොට AMI එක build කරනවා. එතකොට AMI එක තමයි හැමලේම ඒ කියන්නේ AMI එකේ versioning මම කරනවා හැමලේම. ඊට පස්සේ AMI එක true මම මේ Terraform execute කරලා මගේ servers ටික rolling update එකක් විදිහට refresh කරනවා. එතකොට දැන් HG වල මේ කියන්නේ ෆෝටෝ ස්කේලින් ගෲප් වල තියෙන ඒවා ලොන්ච් ටෙම්ප්ලේට් අප්ඩේට් කරනවා. අප්ඩේට් කළා රිෆ්‍රෙෂ් එකක් කරනවා. අනිත් just EC2 host කරපුවා රෝලින් අප්ඩේට් එකක විදිහට ඒවා මේ අප්ඩේට් කළා දානවා.
එතකොට ලොන්ච් කන්ෆිගරේෂන් එක HG එක ඇතර හෙල් චෙක් එකක් යූස් කරනවද? ඒ කියන්නේ මොකද ප්‍රොපර්ලි ප්‍රොපර්ලි චෙක් කොහොම මොකද ඇතුලේ මොකද
HG වල තියෙනවනේ රිෆ්‍රෙෂ් එකේ අපිට මේ අර පොයින්ට් එකක් තියෙනවා සෙට් කරන්න පුළුවන්. එතන මං කියන්නේ මං ලොජික් එක ලියනවා එයාට දෙනවා මේ මේ 90% ද නැත්නම් කීයද මේ ඇවිල් වෙලා තියෙන්නේ.
අනික හරි දැන් ඔය හෙල්ත් චෙක් එක චෙක් කරන්නේ කොහමද වනිකා නිකන් නිකන් මොකද HTTP කෝඩ් එක 200 බලන නැත්නම් මොක කරේ ඇතුලේ ස්ක්‍රිප්ට් එක රන් කරනවා ඔක්කොම සර්විස් එක රන් කරනවා
ඒ කියන්නේ සර්විස් වල අපි ලියලා තියෙන්නේ ping and point read වෙන.
ආ ඕකේ.
එතකොට එයා දෙනවා හැමලියම අපි මොන්ට එක මොනිටරින්ග් එකක් තියෙනවා data dog
මම නම් කියන්නේ ඔය කරන එක වැරද්දක් නෑ. ඔය ඉතින් ඔයා කරන්නේ බේසිකලි ඔය ගෝල්ඩන් එම් එක අදලා තියෙනවා පැක වලින්. පැක වලින් ඊට පස්සේ ගෝල්ඩන් එම් එක කරන් බිල්ඩ් කරනවා වගේ ඔයගේ ආටිෆැක්ට් එක දානවා. දාලි වෙලා රෙඩි වෙලා තියෙනවා වගේ ඔයගේ එම් එක තව එම් එකක් අදලා රෙඩි කරලා තියෙනවා නිකන් push button deployment එකක් විදියට. So ඒක අරගෙන ඔයා කරන් Terraform වලින් ඔයගේ stack එක update කරන එක කරන්නේ.
ඔව්.
ඊටත් ඔය stack එක update වෙද්දි වැරදිලාවත් වැරදිලාවත් ඔයගේ health check එක fail නම් එයා update කරන්නේ නැහැ. එයා basically පරණ එක තියාගන්න ඕනේ.
ඔව් ඒක මම හිතන්නේ අර green blue deployment කියලා කියන්නේ
blue green deployment. ඔව්. ඔතන නම් නේ blue green deployment එක නෙමෙයි ඇත්තටම නේ.
එතන rolling update එක.
Rolling update
එක. යාගේ stack එක update කරනවා. Update කරලා බලන health check එක බල්ලි වල මට තේරෙන විදිහට මම කියන්නේ. Update කරලා බලන health check එක okay නම් කලින් stack එක එහෙම මෙයා degrade වෙලා පල්ලයට යනවා. අලුත් එකෙන් තමයි instance ටික up වෙන්නේ. මම හිතන්නේ.
ඔව් ඒ කියන්නේ අලුත් AMI එකකින් ඊට පස්සේ health check එක fail නම් ආය ඔටෝමැටිකලි ඒක change එක roll back කරනවා. ඒ විදිහ තමයි මේ pipeline එක design කරලා තියෙන්නේ. එතකොට මේ අර Terraform වලින් තමයි මම ඇත්තටම app එක deploy කරන්නේ. දැන් කලින් මගෙන අපිට migration එකක් වුණා. එතකොට migration කියන්නේ කලින් තිබ්බේ VM වල host කරලා හැමදේම cloud වෙලා තිබ්බේ නෑ. ඒක cloud වලට ගිය පස්සෙ තමයි මේක උනේ. එතකොට කලින් අපි කරේ Ansible through just as you can if me mutable servers tibba mutable servers wala app ekak replace karubage tama kare dan kaani immutable servers tiyenne server ekak tama replace karanne hamelin rolling update ekak widiyata etoda eka ekata pawichchi karanne man Terraform
eka awulak na man wade kiyana o karana practice ekak hari wage ka wage process ekak practice ekak hari so eka awulak na wate Terraform enna puluwan cloud aws na cloud formation enna puluwan ඒක ප්‍රශ්න නැහැ. සෝ ඒකට අවුලක් නැහැ. බට ඔය කරන විදිහ හරි. ඔය අරිම ඉමිටබල් කරන්න දැන් තමයි. ඒක සාමාන්‍යයෙන් ගෝල්ඩන් ඇමි එක ඇඳලම හැදෙන්න ඕනේ because ඔය කියන්නේ අද තියෙන ඉතින්ද කෝ යූස් කරන්නේ මේ red hat 8 මේ ඇමි එකක් කියලා. එතකොට ඒකේ තියෙන security updates එනවා නේ vulnerabilities තියෙනවා. සෝ හෙට තියෙන තව version එකක් right. සෝ ඒඳ ඔය ඔය කරන විදිහ හරි. ඒක අවුලක්
නැහැ. environment document test එනවා. ඒ කියන්නේ environment තියෙනවා. ටෙස් කරන්න පැට් එකෙන් ඩෙවෝ මේ ඒ විදිහට තියෙනවා බෙදලා. අතට ෆයිනල් ප්‍රොඩක්ෂන් යනකම් අපි ටෙස් කරනවා. ඒ කියන්නේ දැන් ප්‍රොඩක්ෂන් යන කලින් අපි කරන්නේ ඒ තියෙන එම්ඐ එක තමයි ප්‍රොමෝට් කරන්නේ ප්‍රොඩක්ෂන් එකක් විදිහට. ඒ කියන්නේ එයා කිසිම ලයිබ්‍රරි අප්ඩේට් එකක්වත් මොනවත් නැහැ.
ගෝල්ඩ් නැමික වෙලාම තියෙනවනේ අපි කියන්නේ සමහර වෙන්ලා ඉන්ස්ටන්ස් එකක්නේ. ඒ කියන්නේ මොකුත් නැහැ. එයා ඒක මොකුත්ම තියෙන්න බෑ. පැක වලින් තමයි ඊට පස්සේ පිට ඕන පැකේජස් ටික අපි දාලා ගන්න.
ඔය කියන්නේ දැන් හිතන්නකෝ මම කියන්නේ මම ටෙස්ට් කරන දෙයක් තියෙනවා කියලා ටෙස්ට් කරලා වෙරිෆයි කරන දෙයක් තියෙනවා ප්‍රොඩක්ෂන් එකේ නේද? එතකොට ඒ රන් වෙන්නේ මේ හදපු AMI එක තියෙනවානේ. AMI එකට තමයි ජස්ට් මේ මම පාවිච්චි කරනවා මේ ප්‍රොඩක්ෂන් එකේ මේ සර්වර් එක ක්‍රියේට් කරන්න. හැබැයි එයාට එයා ඒ කියන්නේ AMI එක ඒ කියන්නේ එයාගේ AMI එක බේස් කරන් අලුත් AMI එකක් හදනවා. ඒක වැරදිද එතකොට?
ඒක ඩිපෙන්ඩ්ස් ඔන් ද ඇප්ලිකේෂන් නේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් දැන් දින බේස් ඒ කියන්නේ ලේටස්ට්ම AMI එක Amazon එකකින් Amazon නම් කියන තුරු Amazon එක අරගෙන ඊට පස්සේ වගේ අදලා පැකවලින් බිල් කරලා ගෝල්ඩ් AMI එකක් හදන්න පුළුවන්. නැත්තම් සම් සිනාරියෝස් තියෙනවා. හිතන්නකෝ ඒක බැංකින් ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්. නැත්තම් අර කලින් දැන් රවින්ලා කිව්වා වගේ කවින්ලා කිව්වා වගේ මේ මොනවාද කම්ප්ලයින්ට්ස් තියෙන කම්පැනිස් වල ඒගොල්ලන්ගේ ඕන AMI එක දෙන්න පුළුවන්. සෝ ඒ වෙලාවට ඉතින් ඒක අරගෙන ඒක උඩ තමයි ආයෙත් අදලා ආයෙත් ගෝල්ඩ් AMI එකක් හදන්න ඕනේ ඇප්ලිකේෂන් එකට.
ඒ කියන්නේ අර මං ටයිම් එක රිඩියුස් කළේ දැන් ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් වෙලා පැක් කරන්න යන ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ, අප්ඩේට් වෙන්න ඕනේ, ලයිබ්‍රරි අප්ඩේට් වෙන්න ඕනේ, කම්ප්ලිකේෂන් වෙන්න ඕනේ. එතකොට ඒ ඔක්කොම මේ දැන්
ප්‍රොඩක්ෂන් එකේදී සාමාන්‍යයෙන් CI/CD එක කරන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ කියන්නේ කන්ටිනියස් ඉන්ටග්‍රේෂන් කන්ටිනියස් ඩිප්ලොයිමන්ට් කියන එකල කරලා ආටිෆැක්ට් එකක් හදලා තිනවා. එයා තමයි ඒ ඇම්ප්ලොයිමන්ට් ඔය UAT dev ප්‍රොඩක්ෂන් එකට පුළා මේකටම දාන්නේ. එතකොට ඒකට push button deployment mechanism එකක් හදලා තියෙන්න ඕනේ. ඔයා version එක ගිතන්නකෝ version 1 එකේ image එක දානවා නම් sorry 2 දානවා නම් IC වැරදුනොත් roll back කරන 1 එක තියෙන්න ඕනේ. ඒ වගේ ඒවා mechanism එකට එන්න ඕනේ. ඒක තමයි process එක. So අපි ප්‍රොඩක්ෂන් එකදී මුලින්ම ඔක්කොම deploy කරන් එීම හදාගෙන යන්නේ නැහැ සාමාන්‍යයෙන්.
නෑ ඒ කියන්නේ මේ ප්‍රොඩක්ෂන් එකේ ඒ කියන්නේ සර්වර් තමයි රීප්ලේස්මන්ට් එක වෙන්නේ. අර මේ මේ ආටිෆැක්ට් එක මම කලින්ම හදනවා. හදලා මේ ඒ ආටිෆැක්ට් එක තමයි ෆයිනල් රිලීස් වර්ෂන් එක දිහා ප්‍රොමෝට් කරන්නේ. ඒ කියන්නේ AMI එක. අර තේරුණාද කිව් එක?
ඔව් ඔවා කියන්නේ ඔයාගේ ඔයා එක ආටිෆැක්ට් එකයි තියෙන්නේ. ඒකනේ ඔය ඩෙවලොප්මන්ට් UAT ප්‍රොඩක්ෂන් ඕන එකට දාන්න එක ආටිෆැක්ට් එක නේ.
කියන්නේ මේ UAT එකට ආවට පස්සේ කියන්නේ වෙනස් මං කර අපේ මේ තියෙන දේවල් වෙනස් වුණාට වාට තේරෙන්නේ
නැහැ. මසන් පොඩක් මං මේ මං පොඩක් අහන්නම්.
ඔය ඒක බැග් වෙන කොට.
ඔව් ඒකද. මේ චූටි ප්‍රශ්න කරන්න දැන් ඔයා ඇත්තටම කරන්නේ AMI එක බිල්ඩ් කරනවා. AMI එක තමයි ඔයා රිප්ලේස් කරන්නේ ඔයාගේ සර්වර් එකේ, right? එතකොට ඔයා එක්සිස්ටින් AMI එක බෑකප් කරනවද?
මට අවශ්‍ය නැහැ එක්සිස්ටින් AMI එක බෑකප් ගන්න. මොකද මං ඒ කියන්නේ හදන අලුත් ආටිෆැක්ට් එක AMI එකක් හදනවනේ. එතකොට
ඒකක් කරනවනේ.
ඒක දැන් අලුත් වර්ෂන් එකක් කියනවනේ. ඒක ඔල්රෙඩි තියෙනවා මගේ රෙපෝ එකේ. අතන රෝලින් බෑක් එකක්
කියනවනම්
මම ඒක තමයි කියන්නේ. ඔව් ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ් සහ සිම්පල්
සිම්පල්
මොඩියුලේෂන් එකක් විදිහට තියෙන්නේ.
ඒක බලන්න.
ඊට වඩා කම්ප්ලිකේට් කරගන්න පුළුවන්.
හැබැයි පැච් වර්ක් කරන්න වෙනම එකක් වාගේ රන් වෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ ආ දැන් මේ ඉන්ස්ටන්සස් දැන් අප්ඩේට් එකක් ගන්න නැත්නම් නමුත් වාගේ පැචින් ප්‍රොසෙස් එකක් වෙනම යනවා ඇතිනේ සර්වර්ස් වලට නේද?
ඒ කියන්නේ මේ ඒ කියන්නේ පැචින් ආහරි මට තේරෙනවා මේ. එතකොට ඒවට වෙනම ඒවා තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මේක කරන්නේ සමා අපේ ඇප්ලිකේෂන් ගොඩක් අවේලබල් වෙලා තියෙනෝනේ. මොකක් හරි ලයිව් පැච් අප්ඩේට් එකක් මුත් තියෙන කියන්නේ ලයිව් අප්ඩේට් එකක් කියන්නේ
UAT එකකට ගිහිල්ලා නෙන්නේ කොහොමත් නේද? UAT testing එකක් ගිහිල්ලා නේ පැච් එකක් දානකොට නැත්නම් live එකක්
පැච් කරනවා. application patch එක නෙමෙයි කියන්නේ
මම කයිද. මම server patch කරනකොට අපි හිතමු දැන් security update එකක් kernel update එකක් ආවා කියලා. ඒ වගේ වෙනකොට.
ඒ කියන්නේ kernel update එක ඇත්තටම සමහර දේවල් විතරයි කියන්නේ හැම දෙයක්ම ගන්න නැහැ කියන්නේ available තියෙන්න ඕනේ නැහැ. එතකොට ඒ විදිහට බලලා එක්ක මේ අපි phone job ලියලා දෙනවා නැත්නම් මේ අපි එක්ක manually කරනවා නැත්නම් මේ
නෑ නෑ විශේෂයෙන් කර්නල් එක නම් ඇත්තට ප්‍රශ්නයක් නෑ ලයිබ්‍රරිස් වගේ වැඩි තමයි ඉෂුස් එන්න ගොඩක් chances තියෙනවා මොකද ලයිබ්‍රරි එකෙන් සමහරවිට break වෙන්න පුළුවන් ඔය දැන් Perl වගේ එකක් නම් විශේෂයෙන් තව කවුරු හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න උඩට එන්න පුළුවන් නැත්නම් අපි නවත්තන්න තමයි හදන්නේ මොකද දැන් පැයක අමාරකට කිට් වෙන්න එනවා මයික් රික්වෙස්ට් කරන්න පුළුවන්
thank you very much
right thank you මං හිතන්නේ තව කවුරුත් නැහැ වගේ ඕනේ කම් ආරයි ප්‍රශ්න අහන්න පුළුවන් වාගේ
ඔය මේ දැන් අපි හිතමුකෝ අපි කතා කරා ෆන්ඩමෙන්ටල්ස් ටික තමයි වැදගත්ම කොහොමවත් DevOps පැත්තට එනවා නම් කියලා මම අහන්නේ අපි හොබි එකක් විදියට DevOps පටන් ගන්නවා නම් කොයි වගේ පැත්තකින්ද පටන් ගන්න ඕනේ මොකද්ද හොඳම approach එක
ඒක අර අර මම මං හිතන්නේ බා හොබි එකක් විදිහට කර දැන් අර ඇන්ටි ඩෙවොප්ස් නැති චෙල් ස්ක්‍රිප්ට් එකක් ඔක්කොම යන්නේ මගේ ගෙදර තියෙනවා මම සොෆ්ට්වෙයාර් ඩිප්ලොයි කරන ඔක්කොම චෙල් ස්ක්‍රිප්ට් එකේ යන්නේ හැබැයි මං නම් අර කැමති හරි පොඩි ඕ වඩර CI CD පැත්ත ඒ කියන්නේ ෆුල් ඔන් ඩෙවොප්ස් කරන්න අමාරුයි හොබි එකක් විදිහට හැබැයි අර CI CD වගේ දේ යන ඩ්‍රෝන් CI වගේ දාන්න පුළුවන් ඊට පස්සේ ඔයාට මොන හරි මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා නම් හරි ලේසි පොඩ්ඩක් එක නිකන් මේ
ඔය කියන්නේ මේ මමත් හිතන්නේ යූස් කේස් එකක් මං කර මුලින්ම බිල්ඩ් අප් කරගන්න ඕනේ කියන්නේ නිකන් හොබි එකක් වගේ වුණත් තමන් ඉමජිනරි කම්පැනි එකක් කියලා හිතාගෙන ඉමජිනරි කම්පැනි එක DevOps ටීම් එක තමන් කියලා හිතාගෙන එතකොට ඒ ප්‍රැක්ටිසස් බලන්න පුළුවන් يعني මම මෙහෙම කරොත් ඒ කියන්නේ මට ඩෙවලොපර් කෙනෙක් කමිට් එකක් දැම්මොත් මම ඊළඟට මොකද්ද කරන්න ඕනේ එහෙම නැත්නම් මේ වගේ ඉෂුව එකක් ආවම සිස්ටම් එක ඩවුන් වුණායි සිස්ටම් එක ඩවුන් වුණා කියලා කොහොමද මම ලොග්ස් පූල් කරන්න ඕනේ ඒ වගේ දේවල් ඒ කියන්නේ අර ඉමජිනරි සිනාරියෝ එකක් හදා ඒ කියන්නේ මම ඇත්තටම මේ ප්‍රැක්ටිස් වුණ එක විදිහක් තමයි දේවල් ඒ කියන්නේ ඉමජිනරි සිනාරියෝ එකක් හදාගෙන ඒ දේවල් වලට ඒ කියන්නේ මගේ මොන හරි තියෙන ඇප් එකක් හරි මොන හරි පොඩි දෙයක් again ලොකු ටයිම් බෑග් කම්පයිල් වෙනවා ලොකු ටයිම් බෑග් ගන්න දෙන්නේ සාමාන්‍ය තප්පර 10ක් 15ක් මොකද එච්චර ලොකු පවර්ෆුල් කම්පියුටර් එකක් නෙවෙයි ලැප්ටොප් එකනේ කරන්නේ එතකොට ලේසියෙන් කම්පයිල් කරලා රන් කරලා කරගන්න පුළුවන් දේවල් ටික එමුලේට් කරලා මම කියන්නේ තියෙන සරලම තැනින් පටන් ගන්න එක තමයි ලේසියෙන් ඒ කියන්නේ ෆස්ට් එක ඒ කියන්නේ AWS වගේ නේද අතරම ක්‍රෙඩිට්ස් දෙනවා පාවිච්චි කරන්න මම කියන්නේ මේ අපරාධයේ ක්‍රෙඩිට්ස් අපතේ යවන්න එපා ඩොලර් 1000ක් හම්බුණා නම් ඒ මේ ඩොලර් 1000 පාවිච්චි කරන්න අනිවාර්යයි.
ඔව් අනිත් එක ඔකට මම පොඩ්ඩක් ඇඩ් කරන්නම් කාට හරි මේ ඉගෙන ගන්න ඕන නම් ගෙදර ඉන්න දැන් ඔය AWS එක පාවිච්චි කරනට ඉන්ටර්නෙට් ගැටලුත් තියෙනවනේ ගොඩක් අයට. මොකද ඉන්ටර්නෙට් ඇක්සස් බෑන් මිත් ප්‍රශ්න ඩේටා ප්‍රශ්න. එහෙමනම් කාට හරි එහෙම නිකන් ගෙදර DevOps setup එකක් හදා ගන්න ඕන නම් ලේසියෙන් විදිය තමයි පරණ කම්පියුටර් එකක් හොයාගන්න. පරණ කම්පියුටර් එකක් හොයාගෙන hard disk එකක් ටිකක් ලොකු එකක් දාගෙන ඔය VMware EXI server එක free ඒ වගේ එකක් install කරගන්න. ඒකේ API ලොකු set එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ මාට ඕන නම් git instance එකක run කරන්න පුළුවන්. එහෙම නැත්නම් github වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ එකක් පාවිච්චි කළා ඇත්තටම එතකොට ඔයාලා ඇත්තටම automation ඔයාලා ඒ VM වලත් production UAT ඒ වෙන වෙනම VMs ටිකක් start කරගන්න පුළුවන්. ඉතින් කළා run කරලා scenarios අර කිව්වාගේ මේ ලහිරු මේ කරලා බලන්න පුළුවන් මොකද AWS ක්‍රෙඩිට් ඕනනම් ඒ වගේ එකකින් ගන්නත් පුළුවන් මම හිතන්නේ Google ලත් ක්‍රෙඩිට් සෙට් එකක් දෙනවා ඉතින් කාට හරි එහෙම හිතනවා දැන් මේ
ඉන්ටර්නෙට් හැමෝම දෙනවා
ඔව් ඒක නෑ
ඒ කියන්නේ ඉවෙන්ට්ස් එහෙම වලට ගියාම ගොඩක් වෙලාවට ඒ කියන්නේ මටත් හම්බෙලා තියෙන ක්‍රෙඩිට්ස් මේ ඉවෙන්ට්ස් තියෙන ඉවෙන්ට්ස් වලට ඉස්සර නම් ඇත දැන් ප්‍රෙෂර් දින්න යන්න විදිහක් නැහැනේ නමුත් ඉස්සර ඉවෙන්ට්ස් වලට ගියාම ගොඩක් වෙලාවට යාල ප්‍රොමෝ කෝඩ් එකක් දෙනවා ප්‍රොමෝ කෝඩ් එක හිල්ලා අපි එන්ටර් කරාට පස්සේ මේ ඩොලර් 100ක් 150 ක්‍රෙඩිට් සම්බන්ධ හැම කියන්නේ එහෙම හැම එකතු වෙලා ක්‍රෙඩිට්ස් මගේ එකතු වෙලා තිබුණා ඩොලර් 2000කට ලඟ වෙන්නේ. ඒ වගේ ක්‍රෙඩිට්ස් එකතු කරගන්නත් පුළුවන්.
ඔව්.
එහෙම නැත්නම් මම හිතන්නේ සැක්ට කිව්වොත් සැක් ප්‍රොමෝ කෝඩ් එක අනිවාර්යෙන් එවයි. එහෙම.
ආ එහෙම කරන්න ඕනේ නැහැ. බලන්න පුළුවන් Oracle Cloud එක register කරන්න VMs දෙකක් lifetime free.
Lifetime free නේ.
Yeah.
මම හිතන්නේ Alibaba Cloud එකෙත් මම මතක විදිහට එකක් free.
ඔකේ ජෝක් එක මොකක්ද දන්නද කවිනුයි මටයි ෆයර්බෝල් පෝට් එක අරගන්න කොහොමද කියලා හොයාගන්න බැරි වුණා නේ කවි
අතහැරලා දාලා ඉතින් අපිට අර පොඩි ටෙක් කතා වලට අත උස්සන ඇප් එකක් ඕනේ නේද හිරෝකෝල දැම්මා.
ඒක රනින් ජෝක් එක. මේ තව කාඩරේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. උඩට මයික් එක රික්වෙස්ට් කරන්න, මයික් එක දෙනවා. මං හිතන්නේ සබ් සීරෝට අපි හරි උත්තරයක් දෙන්න නැති කියලා හිතනවා. කාට හරි ඕනේ නම් රික්වෙස්ට් කරන්න. ඔව් කවුරුන් රික්වෙස්ට් කරන ගමන් කියන්න, මේවා ඉස්සරහටත් අපි කරන්න හිතන් ඉන්නවා. ඒක එපිසෝඩ් එකක් විදියට ටෙක් කතා වල ඇත්තටම ස්පෙෂල් එපිසෝඩ් එකක් විදියට අපි දානවා. මේක රෙකෝඩින් වෙන එකක්. මේකේ අදහස තමයි ඉතින් අර ස්පෙෂල් ටොපික් එකක් ගැන ඉන්ඩෙප් කතා කරන එක. මයිද සැක්වන්දුර ගත්ත එකත් හොඳ අපිට පුළුවන් ඉස්සරහට තව තව දේවල් කරන්න. මේ ඇත්තටම මෙතන අපේ මේ අරමුණ තියෙන්නේ බේසික් නොලෙජ් එකක් සහ බේසික් ගයිඩන්ස් දෙන්න එක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. කල්චරල් දේවල් ඇත්තනම කතා කරේ නැත්තේ මෙතන අපි කරි ඔපචුනිටි එකක් කරිහයකට යන්න මේවා කරන එකක් නිසා මෙතන ඉන්න කෙනෙක්ට කම්පැනි කල්චර් එකක් වෙනස් කරන්න හැකියාවකුත් නැති නිසා, මොකද ඕල්රෙඩි එක්සිස්ටින් කල්චර් එකකට යන්නේ. ඉතින් ඒක නිසා තමයි ඇත්තනම අපි එක ගැන වැඩි මේ මේවා ගැන නැති. නමුත් තෑන්ක්ස් එක්ක එක මේ පොයින්ට් අවුට් කරලා ඒක කතා කරාට. ගොඩක් එහෙමනම් කවුරුත් රික්වෙස්ට් එකක් දැම්මේ නැහැ මයික් එක. මම ඉතින් අපි ඔක්කොම කතා කරලාදී ලැජ්ජ රෙකෝඩ් කරන හින්දා ලැජ්ජක් දන්නේ නැහැ. මේ එනං thank you හැමෝටම join වෙච්ච ලහිරු මේ කවින් තංගිති thank you කියන්න දෙන්න. මේ මලින්ද මල්ලි thank you very much. really thank you. ඔයාගේ insights really මේ අපිට වැදගත්. එහෙනම් හැමෝටම thank you. අපි ආයි week එකෙන් දෙකකින් මේ වගේ event එකකින් හම්බ වෙමු. එනං හැමෝටම good night. thank you. එහෙනම් stay safe නේ. covid වලින් පරිස්සම් වෙලා මතකතු ගිහලා injection එක ගහගන්න.
ඒ කියන්නේ මේ VM containers උනත් ගොඩක් ඈතින් ඈතින් deploy කරන්න මේ
ඔව් නැත්තම් බෝ වෙනවා. හරි එහෙනම් thank you.
thank you.